ලෝකයම පාලනය කරන්නේ. ලෝකෙම බෙදලා තියෙන වෙනස් වෙනවා. සබ්බ ධම්මානං වේදනා සමෝසරණය. සියලුම ධර්ම වේදනාව නැති එකම ධර්මයක් වදිලා. අපි හැම කෙනෙක්ම මේ ජීවිතේ පුරාවට උත්සාහවත් වුණේ උත්සාහවත් වෙමින් පවතින්නේ සැප සතුට නැමති සැප වේදනාව ළඟා කරගන්නට දුක් දුන්නස් නැමති දුක් වේදනාව ළඟා කරගන්නට. නමුත් ඒ සැප සතුට දෙක අනන්ත සංසාරේ වගේම මේ ජීවිතේ තාම අපිට ලැබුණේ නැහැ. ඒ දුක් දුන්නස් දෙක අනන්ත සංසාරේ වගේම තාම මේ ජීවිතේ ඉවත් වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තිබුණා තියෙනවා. සැප සැනසෙල්ල ළඟා කරගන්න උත්සාහවත් වෙන දුක් දුන්න ජීවිතේ නැයින් කරගන්න උත්සාහවත් වෙන අපි අපි දන්නා වූ ශේත්‍රය තුල ඉඳලා කුමක් හෝ කරනවා විනා යසහත් වශයෙන්ම සැබවින්ම කුමක් කටයුතුද කියලා නියම ස්වභාවයේ තේරුම් ගෙන නෙවෙයි ඒ කාරණාව කරන්නේ. ලෝකයට ඒක නොහැකි නිසාම ලෝකෙ තුල ඔය බලාපොරොත්තු කවදාවත් ඉෂ්ට නොවෙන නිසාමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වුණේ. ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා දේශනා කළේ අපි බලාපොරොත්තු වෙන අපි හොයන කරුණු ටිකටම උත්තර. නිවැරදිව සැපසැනසිල්ල දෙක ජීවිතයකට ළඟා කරගන්නේ උදා කරගන්නේ කොහොමද කියන කරුණ නිවැරදිව ජීවිතයෙන් දුක ගලවලා දාන්නේ ඉවත් කරන්නේ කොහොමද කියන කරුණත් දෙන්නයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. කිනුතුනි මේක මේ ලෝකෙට තේරෙන්නේ නැහැ. මේක මහා වෙනමම ධර්මතාවයක්. තථාගතයන් වහන්සේ පෙන්වේ ගිනි ගොඩ ඇතුලේ කවදාවත් සිසිල් බවක් ලබන්න බැහැ. ඒ ගිනි ගොඩෙන් එළියට ගියොත් විතරයි නිවිච්ච සිසිල් වෙච්ච සිසිල් සක් ලබන්න පුළුවන්. අන්න ඒ වගේ ධර්මතාවයක්. සංයුක්ත නිකායේ තියෙනවා ආදිත්ත පරියාය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රය බලන්න සබ්බම් විතුරේ ආදිත්තං මහන්සියල් ලැබිල ගන්නා ලදී. මොකද ඇහැ රූප චක්කු විඥානය කන්න සබ්ද සෝත විඥානය සියල් ලැබිල ගන්නා ලදී. සේනාදිත්ත කුමකින්ද ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසයන්ගෙන් නැවිල ගන්නා ලදී. රාග දේස මෝහයන්ගෙන් නැවිල ගන්නා ලදී කියලා. පින්වත්නි මහ විශාල ගිනි ගොඩක් ඇවිලෙනකොට ගිනි ගොඩ ඇතුළින් යකඩ කෑලි ටින් කෑලි බෙලෙක් කෑලි නොයෙක් නොයෙක් සෞභ්‍ය ආත්මා කියනවනම් තනි වචනයෙන් කියන්න පුළුවන් මේ සියල්ල ඇවිල්ල ගන්නා ලදී. සියල්ල රත් වෙලා කියලා. ආපහු මේ යකඩ කෑල්ල රත් වෙලා. මේ ටින් කෑල්ල රත් වෙලා. මේ බෙලෙක් කෑල්ල රත් වෙලා කියලා එකින් කියන්න ඕනේ. තනි වචනයෙන් කියන එක සියල්ල ඇවිල්ල ගන්නා ලදී. සියල්ල රත් වෙලා. සියල්ල ගිනි දෙන කියලා. කොහොමත් නිසාද? ගිනි ගොඩ ඇතුළ නිසා. ඒ වගේ මේ ආයතන ටිකට මේ ලෝකයට තමි වචනය කෙටි වචනය කිය හැකි සියල්ල ඇවිල ගන්නා ලදි. දුක් නැමති ගින්නෙන් ඇවිල ගන්නා ලදි. ඒ දුක ඇතුළේ ගිනි ගොඩ ඇතුළේ කෙනෙක් නොපිච්චෙන්න ඕනේ කියලා කිසිම උත්සාහයක් නැතුව අත් දෙක බැඳගෙන හිටියොත් ඒත් පිච්චෙනවා. නොපිච්චෙන්න ඕනේ කියලා උත්සාහවත් වුණොත් ගිනි ගොඩේ එහා පැත්තට මෙහා පැත්තට තනකන ඒත් පිච්චෙනවා. උත්සාහවත් වන කෙනෙක් නොවන කෙනෙක් දෙන්නම එක විදියටම පිච්චෙනවා. උත්සාහවත් වෙන කෙනාට තව උත්සාහවත් නොවන කෙනාට වඩා විහිසක් කිතුරු වෙනවා විතරයි. ඉවගේ මේ ලෝකෙ විවර්තන ක්‍රමය හොයාගන්න නැතුව ලෝකෙන් අයින් වෙන ධර්මතාවය හොයාගන්න නැතුව ලෝකෙ ඇතුලේ යම් කිසි කෙනෙක් ඉඳලා ලෝකෙ කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හය ඇතුලේ කෙනෙක් ඉඳලා දුකින් මිදීම සඳහා කිසි උත්සාහයක් නැතුව දුක ගැන නුවණක් නැතුව ඉන්න කෙනා ඉපදීම ලෙඩ වීම මහලු වීම මරණය කියන මේ දුක් ටික විඳිනවා වෙනවා. මේ දුක් නැති කරගන්න ඕනේ කියලා උත්සාහවත් වෙන කෙනා හුදෙයි මේ ලෝකයේ ඇතුළේම ලෝකෙන් පිටර වෙන විදිහට නෙවෙයි එයා ඒ තාක්ෂණයේ ඒ ක්‍රමයේ ඒ විද්‍යාව ඉගෙනගෙන නැහැ. නමුත් දන්නා ක්ෂේත්‍රය තුළ මේ ආයතන ටික ඇතුලේ මේ ලෝකේ ඇතුලේ නොපිච්චෙන උත්සාහවත් වෙනවා. ලෙඩවීම ජාත ජරා මරණ දුකෙන් නිදහස් වෙන ධර්මතාවයකට උත්සාහවත් වෙමින් සිටියෝ ඒත් ගිනිගුඩේ උත්සාහවත් වෙන කෙනෙක් පිච්චෙනවා වගේ ඒ උත්සාහවත් වුණා එය ජාති ජරා මරණ දුකට පත් වෙනවා. ඉතින් සසර හැමදාම අපි කළේ එක්ක මේ ඕගේ ඇතුලේ ඕගෙන් උත්සාහයක් නැතුව ඕගේ ඇතුලේ පිහිටා ඉඳලා කිලෙනවා. එහෙම නැත්නම් මේක ඇතුලේ වෑයම් කරන්නේ තව සූත්‍රයක් තියෙන ඕගතරණ සූත්‍රය කියලා. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මුතු නිදසුනක් ලෝකෙට පෙන්වනවා. සංයුක්ත නිකාය දේවතා සංයුක්ත එක්තරා දෙවියෙක් කැවිලා අහනවා කතන්සුමාරිස ඕගම් තරති නිදුකානන් වහන්සේ නුඹ වහන්සේ මේ ඕගේ තරණය කළේ කොහොමද කියලා. ඇවැත්නි මම පිහිටාද නොසිටමින් වෑයන්ද නොකරමින් ඕගේ තරණය කළා. මෙහෙම කිව්වත් දෙවියට තේරුණේ නැහැ. තවත් ප්‍රශ්න අහනවා. එතකොට කියනවා යම් කලක මම පිහිටා සිටියොත් ඉතින් ඉගිලෙනවා. යම් කලක වෑයම් කළොත් ඉතින් ඉල්පෙනවා. වෑයම් කිරීමෙත් ඉල්පීමෙත් දුස් දැකලා වෑයම් ද නොකර පිහිටාද නොසිටිමින් ඕගේ තරණය කළා කියලා. මේ අද ඔගොල්ලෝ කරන අපි බොහෝ දෙනෙක් කරන දෙට උත්තරයක තියෙනවා. අපේ ජීවිතෙන් ඒ කාරණාව ටිකක් ඉවසොත් වතුරකට ඔගොල්ලෝ බැස්සොත් ලොකු ජලාශයකට දෙපහරකට වෑයම් නොකර අත් දෙක බැඳගෙන නිකම්ම හිටියත් මොකද වෙන්නේ? ඔගොල්ලෝ යට ගිලෙනවා. ගිලිල මැරෙන්න වෙනවා. වෑයම් නොකර හිටියොත් ගිලෙනවා. ගිලිල මැරෙන්න වෙනවා. ඒකත් දොස් සහිතයි. යම් කලක වෑයම් කළොත් ඉතිරෙනවා. අග්ගදහ කපුල් වලින් අත් වලින් යට යන්න නොදී වෑයම් කර කර වෑයම් කර කර හිටියොත් වතුරුද ඉන්න පුළුවන්. ඒකත් බොහෝ වෙලාවක් ඉන්න බෑ. එහෙම මහන්සිල මහන්සි වෙලා ඉඳලා ගිල්ලා නැරෙනවා. කෙනෙක් මහන්සි නොවී ගිල්ලා නැරෙනවා. කෙනෙක් මහන්සි වෙලා අපහු ගිල්ලා නැරෙනවා. ඕකේ ඇතුලේ උත්සාහයක් නැතුව හිටියත් උත්සාහවත් වුණා දෙකම දුත්සහිතයි. මොකද දෙකේම උත්තරේ එකයි දිවිල නැරෙන්නද. ඒ හින්දා වෑයම් කරමින් ඕකේ තුල හිටියෙත් නැහැ, වෑයම් නොකරමින් හිටියෙත් නැහැ. ඒ නිසා පිනනවා ඒ ගොඩට ඉන්නවනේ. ගිහිල්ලා ඒ විදිහටයි ඕකින් එතරුනේ කියලා තාතාරිතුනවාත් දෙන්නවා. ඒ වගේ මේ ලෝකේ ඇතුලේ වෑයම් නොකර ඉන්න කෙනා වගේ තමයි ධර්මයේ දන්නේ නැහැ, අහලා නැහැ, කිසිම උත්සාහයක් නැති සාමාන්‍ය ලෝකයා. එයා ඕකේ ඇතුලේ ගිලෙනවා. මේ අම්මා තාත්තා දුව පුතා රන් දෙදී මුතු මැණික් කියලා ඒ ඇත්තම කරගෙන ඒ ඇතුලේ කිඳා බැලලා ඒවම ජීවිතය කරගෙන ජරා මරණ සංඛ්‍යාත සතරට නිමි කාර්යය කියලා සතරේක දෙන්නේ යනවා. ඕගේ ඇතුළෙම කිඳා බැස්සා. ඊට පස්සේ මේකේ තව කොටසක් ඕගෙන් එකතු වෙන්න කියලා වෑයම් කරනවා. ඒ තුන්දේ ඇතුළේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතුළේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් කමන් දන්න විදියට බණ භවනා කරනවා කියලා කෙවල් දුරල් යාන වාහන ඉඩකඩ මිලමුදල් මේ ගෑන් ගෙන් වෙන්න සන්නහව අයින් කරගන්න ඕනි කියලා වීර්ය කරනවා. නමුත් ඕකේ ඇතුළේ නිසා ඒක වෙන්නේ නැහැ. කොච්චර කළත් කළත් ඒක ගෙවෙන්නේ. එයත් අන්තිමට උත්සාහවත් වී ඉඳන ඕගේ ඇතුළේම දිරලා නැරෙනවා. ආයෙත් සතුටු වෙනවා. ඉතින් ඕගේ ඇතුළේ උත්සාහවත් වන කෙනක් නොවන කෙනක් දෙන්නටම අත් වෙන ඉරණම එකක්. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළවන්නේ මෙන්න මේ ලෝකයේ තුල පවතින ලෝකයට නොතේරෙන මේ මෝඩකම ඉවත් කළ සැබවින්ම ඕගේ තරණය කරන ආකාරය පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකිරිමින් ඕගෙන් එතර වෙන ක්‍රමය හොයලා දෙන්න. මේ ලෝකයේ තුල පිහිටාද නොසිටිමින් ලෝකේ ඇතුළත වෑයම්ද නොකරමින් ලෝකෙන් ඉවත් වෙන ක්‍රමය පෙන්නලා දුන්නා බුදුරජාණන් වහන්සේ. ලෝකේ ඇතුලේ වෑයම් කරමින් හෝ වෑයම් නොකරමින් ඉඳීම දුකට හේතුවමයි. මේකට තියෙන එකම විකල්පය, එකම පිහිට, එකම සරණ ලෝකෙන් ඇතුළේ. ඉතින් ඒ ධර්මතාවය අපිට ලැබෙන්නේ ලෝකෙන් එතර වෙන ක්‍රමය නුවණ අපිට උපදින්නේ තථාගතයන් වහන්සේ දෙන්නා වදාළේ සත්‍යමයේ අවබෝධ වුනොත්මයි. ඒ ධර්මය අවබෝධ කර නොගෙන කොච්චර කෙනෙක් උත්සාහවත් වුණත් කවදාවත්ම ආශෝචය වෙන්නේ නැහැ. කිතියෙන් කිව්වොත් අද මේ ලෝකේ ගොඩාක් දෙනෙක් මේ ඕගේ තරණය කරන්න එක්ක සිත පැත්තට නැඹුරු වෙලා සිත හෝ සිතුවිලි විදර්ශනා කරනවා, මෙනෙහි කරනවා. එහෙම නැතිනම් රූප පැත්තට නැඹුරු වෙලා රූපේ ඇත්ත බලමින් රූපය මෙනෙහි කරමින් විදර්ශනා කරනවා. නමුත් ලෝකය දන්නේ නැතුව ඇති සිත පැත්තෙන් විදර්ශනා කෙරුවත් බැලුවත් ආශ්‍රයක් නොවන බව, රූප පැත්තට නැඹුරු වෙලා බැලුවත් කිව්වත් ආශ්‍රයක් නොවන බව, සිත පැත්තට කය පැත්තට දෙපැත්තටම නැඹුරු වෙලා නොවනෙ මෙනෙහි කෙරුවත් ආශ්‍රයක් නොවන බව ලෝකය දන්නේ. ඒ නිසා මේ ලෝකය අද කරන දේ නිෂ්ඵලයි කියලා පැහැදිලිව මතක් කරනවා සාක්ෂියක් ඇතුව. නමුත් මම මට කියලා දුන්නේ නැහැ ඒ ආශ්‍රයක් වෙන්නේ නම් කියන එක කොහොමද කියන එක. නමුත් සමස්තයක්ම ගත්තොත් මුළු ලෝකෙම ආශ්‍රව ධර්මයන් සේකරන්ට කෙලෙස් නැති කරන්ට අද දවසේදී කරන්න ඔය ක්‍රමය. එක්කෝ සිත හඳුනා ගන්නවා, සිතුවිලි හඳුනා ගන්නවා, සිත සිතුවිලි හඳුනාගෙන ඇලී ගැටින් දෙක ඇති කර නොගන්ට උත්සාහවත් වෙනවා. තාවකාලික සංසිඳීමක් විතරයි. එක්කෝ රූපයේ පැත්තට නැඹුරු වෙලා රූපය හොඳට මෙනෙහි කරනවා, කොටස් වශයෙන් හේතු වශයෙන් ඒව මෙනෙහි කරනකොට තාවකාලික සංසිඳීමක් ඇති වෙනවා. ඇලීම් දෙකින් දෙකටපත් වෙන්නේ නැතුව නමුත් එච්චරයි ආශ්‍රයක් සේවෙනවා. බලන්න ඕන මං කියන දේ ඇත්තද බොරුවක්ද කියලා මෙච්චර කාලයක් භවනා කරන අය ඇති. තමන්ගේ පුරු පුරුදු ගති වෙනස් වෙලා තියේද, තමන්ට තමන්ගේ විශේෂණයක් කෙනෙක්ද කියලා ඒක කරනකොට අවස්ථාවට කෙලෙස් අඩු වෙලා තියේ, කරන තල් කඩුවේ. නමුත් ස්වභාවික ජීවිතයට එනකොට තමන් තමන්ම. නමුත් ආශ්‍රයක් ෂේ වෙනවා කියලා කියන්නේ ඊට වඩා ආත්පස වෙනස් එකක්. කලයකින් වතුර ටිකක් බිමට හැලුණොත් හැලුණු වතුර ටික ආපහු කලයේ ඇතුළට හේතු නැහැ. යම් පැත්තක් දවාගෙන ගින්න ගියොත් ඒ දැවුණු පැත්තට ආපහු ගින්න එන්න සුදුසු නැහැ. එක දශමයක් හරි ආශ්‍රයක් ෂේ වුණොත් ඒ ෂේ වෙච්ච ටික ආපහු එන්න සුදුසු නැහැ. එහෙම ක්‍රමේ. ඉතින් මම මතක් කළේ මේ ධර්මයේ හරියටම පැහැදිලි කරගත්තොත් විතරයි අපිට ඒ ක්‍රමය හම්බ වෙන්නේ. හිතෙත් තියෙන අවබෝධයෙන් ආස්ව ධර්ම ඡේ වෙනවා නම් එදා ආලාර කාලාම උද්දකරාම සුත්ත වගේ අරූප ධ්‍යාන ලැබුකෝ අයස්කරත් වෙනවා. රූපකත්තේ අවබෝධයෙන් ආශ්‍රයක් ඡේදන්නේ නම් රූපාදී ධ්‍යාන ලබා ගැනීම සඳහා ද්වත්ති සාකාර භාවනා කළ බ්‍රහ්මයුත් රහත් වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ආශ්‍රය ධර්මයන් ඡේ වෙන්නේ සම්මා දිට්ඨියට මිසක සම්මා දිට්ඨියට උපකාරක ධර්මයන් නිසා නෙවෙයි. ඒ කාරණාව මම මතක් කරන මම කියන්නේ දැනට පැහැදිලි නැතිනම් කෙරවල දෙනකොට පැහැදිලි වෙයි. හොඳින් අහගෙන ඉන්න කියලා මතක් කරනවා. ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්න පුළුවන් වටිනා ධම් කරුණු ටිකක් මම මතක් කළේ. මේ ධර්මය කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි, පින්වත්තුන්ගේ විමුක්ති මඟ හෙලි පෙහෙලි කරලා දෙන තව එක එක පරියායන් ක්‍රම. ධර්ම දේශනා කියල මොනවා හරි දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට බෞද්ධ විදියේ නෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට ඉස්තර වෙලාම භවනා දුන්නේ නෑ. ධර්මයේ දේශනා කළා. ඒ දේශනාව ශ්‍රවණය කළ ඔක්කොම බොහෝ දිනේ බොහෝ කිරිසා ඒ අතර බෞද්ධ වුණා. එහෙම ධර්මය අහපු අය භවනා කළාම මාර්ගඵල ලැබුවා. භවනා කළා. ඉතින් ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය තුළින් තමයි පින්වතුනි සම්මා දිට්ඨිය ලබා ගන්න පුළුවන්. දේ හේතු දේ පච්චයෝ ශ්‍රාවකානං සම්මාදිට්ඨිය හෝති. ශ්‍රාවකයන්ගේ සම්මාදිට්ඨිය පිණිස හේතු දෙකක් ප්‍රත්‍ය දෙකක් ඍජුව බලපානවා. යෝනිසෝච මනසිකාරෝ පරතෝ බෝසෝ. චතුරාර්ය සත්‍ය ගඩිතෝ දේශනා අහන්තෝනේ අහපු දේට අනුනෝනේ මෙහෙ කරන්තෝනේ. කිසිම වෙලාවක අහගත්ත දේට අනුව මෙනෙහි කළුත් විනා එහෙම මෙනෙහි කරන හැටි අහගන්නේ නැතුව ආශ්‍රයක් වෙන්නේ නැහැ. ඉතින් අනන්ත සංසාරේ විඳපු දුක් සිහි කළා, සසර ලැබෙන්න වෙන සියලු දුක් සිහි කළා. ජීවිතේ පුරාවට විඳ විඳින්න ඉන්න දුක් සිහි කළා. මේ සියලු දුක් වේදාන්ත අනේ මට මේ ජීවිතේ වාග්ය සම්පන්න වේවා කියන අදහසින් හැම දිනම මේ දේශනාව සාමත් හොඳින් අහන්න කියලා මතක් කරනවා. මම මේ දේශනාවට අමතරව එක එක උපමා උපමේය අරගෙන මේ අවිද්‍යාව පැහැදිලි කළ දෙන්න පුළුවන් විදිහට ආස්ව ධර්මයන් අදු කළ දෙන්න පුළුවන් විදිහට කර්ම ප්‍රාර්ථනා පෙන්වන්න උත්සාහවත් වෙනවා. මම කොච්චර පෙන්වන්න උත්සාහවත් වුණත් ඒක බලනවද නැද්ද කියන එක තියන්නේ ඔබලුවත්. මම ඕන තරම් දෙයක් පෙන්වන්න ඔබලුව අහක බලාගෙන ඉන්නවනම් මම වටාපිට මෙහෙම කරලා පෙන්වගෙන හිටියොත් ඔබලුව අනිත් පැත්ත බලාගෙන හිටියොත් මම කොච්චර මේක පෙන්වන්න ඔබලන්ට උවමනාවක් තිබුණත් කියන්නේ ඔබලන්ට කොච්චර බලාගෙන ඉන්න උවමනාවක් තිබුණත් මම මේ වටාපිට පෙන්වෙන්නේ නැත්තම් ඒක කියන්නේ. ඒ වගේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන හොඳ අදහසින් ඇහුවොත් නියමාකාරයට ආශ්‍රයක් වෙන ධර්මයක් ඕගොල්ලන්ට අහන්න නොලැබුණොත් ඕගොල්ලන් ධර්මයේ තේන්නේ නැහැ. යථාර්ථවාදී හැබෑ වූ අර්ථගතික ධර්මයක් ඔච්චර දේශනා කළා. ඒක ඕගොල්ලෝ හොඳට ඇහුවේ නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. මම වටහපත පෙන්නද්දි ඔගොල්ලෝ අර දිත්තේ පැත්ත බලාගෙන ඉන්නවා වගේ තමයි. මම මොන හරි දෙයක් කියනකොට හිතේ හිතේ දරුවෝ ගැන, ගෙවල් ගැන, තව කරපු කරපු දේවල් ගැන ඒක නිසා ඉන්නවා නම් මම කියන දේ ඇහෙන්නේ නැහැ ඔගොල්ලන්ට. ඒ නිසා හොඳට මේ එකම දේ නැවත නැවතත් කියන්නේ මේක අහන්න කියලා ඉච්ඡේත් මේ අහනවා කියන ධර්මතාවයේ වටිනාකම ගන්න නිසා. පින්වතුනි සදීප මහතාතන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් තණ්හාව දන්නවා නම් තණ්හංච පජානාති තණ්හා සමුදයංච පජානාති. තණ්හාවර්ගී ඇතිවීමේ කරුණ දන්නවා නම් තණ්හා නිරෝධංච පජානාති. තණ්හා නිරෝධයත් යම් කිසි කෙනෙක් දන්නවා නම් තණ්හාව නැති තැන නිරුද්ධ වෙන තැන දන්නවා නම් තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදංච පඤ්ඤා පජානාති. තණ්හාව නැති කරන ප්‍රතිපදාවක් යම් කිසි කෙනෙක් දන්නවා නම් මෙපමණකින් එයාගේ දැකීම ඉතාමත් නිවැරදි. උජුගතස දිට්ඨි ඔහුගේ දෘෂ්ටිය ඉතාමත් ඍජු බවට ගියා. ඍජු බවට පමුණුවා. ධම්මේ අවිච්ඡප්පසාදේන ධර්මයේ නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්තයි. තුන්වන් කෙරෙහි අචල සද්ධාව කියලා කියන්නේ ඒක. අචල කැසෙල වෙන්නේ ආගතෝ ඉමන් සද්ධාවන්. එයා මේ සද්ධර්මයට ආපු පුතර්ජන කියන භූමියෙන් වෙන් වෙච්ච ආර්ය කියන භූමිය තරමුගේ පොළවල් දෙකක් අද අපි ඉන්න මේ පෘථිවිය කියලා හඳුන්වන පොළොව වගේ සත්‍යන්ත භූමි කියනවා. පිංක් ලයින්ට කාම භූමි, රූප භූමි, අරූප භූමි කියලා කියන මේ පොළොවල් ටික භූමි ටික පුතංචන භූමි, පුතංචන ලෝකවලට අයිති. ආගතෝ ඉමං සද්ධම්මං කියන්නේ සද්ධර්මයට ආවා කියලා කියන්නේ ආර්ය භූමි. ඒකට කියනවා අපරියාපන්න භූමිය කියලා. ඒක භූමියක් විමක් ඉඩමක් ඉන්න තැන, වෙනා කෙනා වාසය කරන තැන. සම්පූර්ණ ලෝක දෙක ලෝකයක්, ලෝකෙ වෙන් වෙච්ච වෙනම පැවැත්ම. ලෝකෙට අයිති නැති කෙනෙක්, අයිති නැති තැන. දුක් නොව විමක්, දුක් සහිත විමක් සහ දුක් නොව විමක් කියන දෙකක්. බලමු අපි මේ වචන ටිකේ සැබෑ අර්ථය මොකක්ද කියලා. ඒක නොතේරුණොත් එයින් දෙන්නන කාරණාව කෙටි කරලා කැටි කරලා මම වෙනම උපමාවලින් දෙන්නනවා. ඒ නිසා ඉතාමත් අවශ්‍යයි නැවත 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 සිහි අවදි කිරීම ඉතාමත් යන්න තණ්හං ච පජානාති කියනකොට තණ්හාව දන්නවනම් කියනකොට තණ්හාව කියලා කියන්නේ මොකද්ද කියලා ඔහුල් හඳුනගන්න ඕනේ. තණ්හාව කියන වචනේ ඔහුගොල්ලෝ කතා කරනවා, අපි කතා කරනවා. නමුත් තමන් කෙරෙහි තමන්ට තණ්හාව කියන එක හඳුනගන්න පුළුවන් වෙන්න ඕනේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා මෙන්න මේ තණ්හාව හය ආකාරයි. එතකොට යම් කිසි කෙනෙක් මෙන්න මේ හය ආකාර තණ්හාව දන්නවනම් තණ්හං පජානාති, තණ්හා සමුදයං පජානාති, වේදනා පච්චය තණ්හා, වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියලා දන්නවනම් එතකොට වේදනා නිරෝධ තණ්හා නිරෝධ, වේදනාව නැති පරිදි තණ්හාව නැති වෙනවා කියලා දන්නවනම් දකිනවනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තණ්හාව නැති කරන මඟයි. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය ඒ තණ්හාව හඳුනන බවම වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. මේ වේදනාව නැති වුණොත්ම තණ්හාව නැති වෙනවා කියලා, වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා, වේදනාව නැති වුණොත්ම තණ්හාව නැති වෙනවා කියලා හඳුනගත්තොත් ඒකමයි යාගේ සම්මාදිට්ඨිය. එහෙනම් වේදනාව නැති කළා මම මේ තණ්හා නිරෝධ කළා දුක දිවා දැනියේ ඇති කියන නුවණ එනවා. ඒ සම්මාදිට්ඨියට එහෙම පරියාය. දැන් මේ වචන ටිකනම් ඕගොල්ලෝ කවුරුත් සමහර විටක බොහෝ දෙනෙක් දන්නවා නේද? ඔය ටික දැක්ක ප්‍රමාණකින් කියන්නේ නැහැ විත්ති සම්පන්නයි කියලා. ඔය ටික දැනගත්ත ප්‍රමාණකින් කියන්නේ නැහැ සද්ධර්මයට ආව කියලා. ඔය ටික දැනගත්තට කියන්නේ අචල සද්ධාවෙන් යුක්තයි කියලා. මොකද එයා සම්මා දිට්ඨිය ඇති කරගන්න පරියායක ක්‍රමයක පෙළ දහම දන්නවා විතරයි. ඔබට කියන්නේ පෙළ දහම දන්නවා කියන්නේ පරියප්තිය දන්නවා. නමුත් පරියප්තියේ අර්ථය තේරුම්ගෙන ඇති වෙන ප්‍රතිපත්තිය තාම උපන්නේ නැහැ. එතකොට මේ ටික තමන්ගේ ජීවිතයෙන් තමන් දකින්න ඕනේ. එතකොට තණ්හාව, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා කියන ටික හඳුනගන්නත් ඕනේ. වේදනාව නිසායි තණ්හාව ඇති වෙන්නේ කියන එකත් හඳුනගන්න ඕනේ. වේදනාව නැතිව තණ්හාව නැති වෙනවා කියන එකත් හඳුනගන්න ඕනේ. ওই ටිකটাই සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මොකද ඒ ටික දකිනකොට සම්මාදිට්ඨිය කියන මාර්ගාංගයේ ඉපදිනවා. දැන් අපි බලමු කොහොමද ඒක දකින්නේ කියලා. පින්වතුනි මම ඒකට ඔබලන්ට උපමාවක් කියන්නම්. මේ උපමාව ඉස්ලාම හොද්දට ග්‍රහණය කරගන්න. මම මේ උපමාව කියන්නේ යම් ආකාරයකදී උපමාව දෙන්න බැරි වුණොත් ඒ කාරණාව ග්‍රහණය කරගන්නවා කියන එක ඒ අනුව අනුමාන ඥානයක්වත් ඇති කරගන්නවා කියන එක ඕගොල්ලන්ට ලේසි වෙන්නේ. හැබැයි උපමාවක් දුන්නහම ඒක හරිය සරලයි පහසුයි. උපමාවකට උපමාවක් කළොත් ජීව 150ක විතර ගල් ගෙඩියක් අපිට ඉවත් කරන්න ඕනොත් අපිට කිසිම වෙලාවක ඒක අතිමෝත් කළ හොල්ලන්න ඕනද? සමහර විටක පොඩි ගලක් තියලා ලී කෑල්ලක් දාලා liver එක පොඩි ක්‍රමයක් හදාගත්තාම අපි පහසුවෙන් උපාය දෙලිවල් ගල උත්තර දානවා ආකට නේද? ඒ වගේ ක්‍රමතිය මරදී ඉබර කරගන්න මරදී අයින් කරගන්න ක්‍රමතිය. නමුත් ඒක අතින් උසල ගන්න ගියොත් නම් තල්ලු කරන්න ගියොත් නම් කරන්න බැරි වෙනවා. ඒ වගේ මේ පෙන්නන අර්ථයට ධර්මයේ අර්ථය පෙන්වන්න මම උපමාවක් කරනවා. උපමාව හොඳට ග්‍රහණය කළාම බොහොම පහසුයි උපමීයට ඔයාලට. උපමාව තමයි වියලි දර කෑලි දෙක එකට බොහෝ වෙලාවක් ඇතිලුවොත් ඒ දර කෑලි දෙක බොහෝ වෙලාවක් ඇතිලීම නිසා ගින්නක් උපදින්නේ නම් ගින්නක් උපන්නා කියලා අපි හිතමු. ඔය ගස් එහෙම ගොඩාක් වෙලා ඇතිලුනහම ඇති වෙන ගින්න ඇති වෙලා ඒවට අපි කියන ලැබු ගිනි කියලා. අද කාලේ ගිනි පෙට්ටි තිබුණට ඉස්සර ගොඩාක් වෙලාවට ඔය වගේ උපාය ක්‍රම වලට තමයි ගින්දර මොළවල තියෙන්නේ. එතකොට දැන් වියලි දර කෑලි දෙක ඇතිලීම නිසා ගින්නක් උපදින්න පුළුවන්ද බැයිද? පුළුවන්. දැන් මට කියන්න ගින්න කියන්නේ දර කෑලි දෙකද? දර කෑලි දෙක නෙවෙයි. දර කෑලි දෙක කියන්නේ ගින්නද? නෑ. හොඳට පැහැදිලි නේද? ඉතින් දර කෑලි දෙක කිසිම වෙලාවක ඒ උපදින ගින්න නම් නෙමෙයිමයි. උපදින ගින්න දර කැලි දෙක නෙමෙයිමයි. ඒ කියන්නේ ගින්න අයිති නැහැ දර කැලි දෙක නිසා උපදින ගින්න දර කැලි දෙකට අයිතිද? දර කැලි දෙක නිසා උපන් ගින්න දර කැලලට අයිති නැහැ දර කැලල ගින්නට අයිති නැහැ. ඒක පැහැදිලිද? හරි. දැන් ඊගවට බලන්න එත් උපජමන උපචිතී එතනෙහි සමානන විසති. ඒ ගින්න එහිම ඉපදිලා එහිම පවතින්නේ. දර කෑලි දෙක නිසා උපන්න ගින්න ඒ දර කෑලි දෙකම අල්ල ගත්තොත් මේ ගින්න නිවෙනවද? මේ ගින්න නිවෙනවද? නෑ. මේ ගින්න නිවෙන්නේ දර කැලි දෙක නිසා උපන්න ගින්න ඒ දර කැලි දෙකම අල්ලගත්තොත් තර යම්තාක් ඇද්ද ඒ තා ගින්න පවතින. ගින්නට දර උපාදානයි. දර ටික උපාදාන කරගෙන ඇසුරු කරගෙන මේ ගින්න පවතී. ගිනි දැල්ල පවතිනවා නම් සාක්ෂියක් ඕගලන්ට තියෙනවා. මොකද්ද? තාම දර ඉවර නෑ කියන්නේ. දර දැන් තියෙනවා නම් සාක්ෂියක් ඕගලන්ට මොකද්ද? ගින්න පවතිනවා කියන්න. කිසි වෙලාවක ගිනි දැල්ල පවතින්නේ දර ඉවර වෙලා. පවතී. දර නම් මොකුත් නැහැ. නමුත් ගිනි දැල්ල තියෙන්නේ. ඔය උපමාව පැහැදිලි නේද? මේ උපමා මතකට පැත්තකින් තබන්න. පුරාණ කර්මයට පටිච්ච සම්පදායේ සලායතන පත්‍ය පස්ස කියලා කියන තැනක සලායතන කියනකොට සවිඥානික ඇහැ දකින්ද හැඟීම් දැනෙන තමන්ගේ ඇහැ දකින්ද එක දර කෑල්ලක් වගේ සවිඥානික ඇහැ. ඇස් ඉදිරි පිටට එන රූප අපි කියමු කන බොන ආහාරයෙන් හැදුන හොඳට එන්න බං එකමයි කියන කන බොන ආහාරයෙන් හැදුන හෙස් ලොම් නිය දත් හම මස් නහර ඇට ඇට මිදුළු වකු කඩු හදවත අක්මාව දලබුව ඇලදුව පෙන හලු බඩවැල් බඩවැල් දරන පැසුම ආරම පැසුම ආර කියලා පටවි දහාතු ස්වභාවය යුක්ත කොටස් විස්සක් තියෙන රූප මිටියක සිත සෙම සැරව ලේ දහදිය මේද තෙල් කඳුළු උරුම් තෙල් කෙල්ල සොටු මුත්‍රා කියලා ආපෝ ස්වභාව කොටහල් කොටස් දොළහකින් යුක්ත රූප මිටියක දවන තවන දිරවන පැසවන ස්වභාව හතරක් තියෙන රූප මිටියක හමන පිම්බෙන හැකිලෙන සොලවන වාත ස්වභාව හයකින් යුක්ත රූප මිටියක කරුණු 42ක් තියෙන හතර භාගයක් කනබුන ආහාරයෙන් හැදුණු ඔබඳු රූපයක් මත පිහිටි හැඩ සටහනක් විත්‍යයක් ඇසුරු කරගෙන පවතින ගඩොල් වැලි සිමෙන්තියෙන් බැඳු විත්‍යයක් ඇසුරු කරන චිත්‍රයක් බඳු ගඩොල් වැලි සිමෙන්ති වගේ කේ අර වගේ පතවි කොටස් 30යි ආපෝ කොටස් 12යි තේජෝ කොටස් 4යි වායු කොටස් 6කින් යුක්ත රූපෙදී ඇසුරු කරන තියෙන රූපයක් ඇති විදිහට තේනවා ඔන්න එකදර කැලලක් වගේ මේ රූපේ අන්තර්ගතය මතක් කළේ ඇති දිරිපිටට එන රූපේ පවතින පිහිටලා තියෙන විද්‍යය ගැන මතක් කළේ රූපේ තියෙන සැබෑ ස්වභාවය උගලන්ට දෙන්නා ඇහැ එකදර කැලලක් සවිඥානක ඇස් ඉදිරිපිටට ආපු රූපේ එකදර කැලලක් ඒ රූපේ මේ සවිඥානක ඇහැට ගැටුණාම චක්කු සම්පස්සජා වේදනා කියන ටික පෙන්නන ඔය ටික ඔක්කෝම වේදනාව කියන භූමිකාවට අයිති ටික අනාත්මයි. හිතියෙන් ගත්තොත් දර කෑලි දෙක වගේ දකින්ද මේ වේදනාව කියන චක්කු සම්පස්සජා වේදනා කියලා පෙන්නන සිද්ධාන්ත ටික ඔක්කොම ටික උදව් කරගන්න මොකේද දර කෑලි දෙකට සවිඥානක ඇහැ ඇස් ඉදිරි පිටට ආපු රූපේ මෙන්න මේ දෙන්න නිසා ඕගොල්ලන්ගේ සිතේ ඇති වෙනවා මේ ඇස් ඉදිරි පිටට ආපු රූප නිමිත්තම හිතට අරගෙන ඒ නිමිත්තට මේ මගේ දඟුවා කියලා තණ්හාව ආදරය සෙනෙහස කැටි වෙච්ච ගති ටිකක් ඕගොල්ලන්ගේ හිතේ ඇති වෙනවා. තණ්හංච පජානාති කියනකොට ඕගොල්ලෝ දන්නවා දරුවා කියලා දැන් සිහි කරන්න පුළුවන් මෙන්න මේ නිමිත්ත තමයි නිමිත්තට තමයි තණ්හාව කියලා හඳුන්වන්නේ. හොඳට මතක තබා ගන්න ඕනේ තණ්හාව කියනකොට අපි ගන්න තියෙන මේ නිමිත්තට නම තණ්හාව කියලා කියන්නේ. දරුවා කියන නිමිත්තට අම්මා තාත්තා දුව පුතා කියන නිමිත්තට නම තණ්හාව කියන්නේ. යම් නිමිත්තකට තණ්හාව යෙදিলা තියෙයි නම් තණ්හාව යම් නිමිත්තක යෙදিলা තියෙයි නම් ඒ නිමිත්ත තණ්හාවනු තණ්හාව ඒ නිමිත්තෙනු ක්‍රින් කරන්නට බෑ. ඇහැ දර කැල්ලක් වගේ ඇස් ඉදිරි පිටට ආපු රූපයේ එක දර කැල්ලක් වගේ. ඒ දෙන්න නිසා දරුවා කියන ඇහැට පෙනෙනකොට ඒ ඒ පෙනෙන රූපයට මේ මගේ දරුවා කියලා රූපය අරබය තණ්හාව කෝගලන්ට බුදුනා රූප තණ්හාව ඇති වෙලා තින්නේ තමන්ගේ මනසේ හැබැයි අන්‍ය ස්වභාවයකට ඒ රූපේ දරුවගේ කියන අදහසකුත් එකයි මේ රූප තණ්හාව ඔබතුල පවතින්නේ දැන් ඇහැ එකදර කැල්ලා ඇතිවිතාව රූපේ එකදර කැල්ලා ඒ දෙන්න නිසා මගේ දරුවා කියන අදහස තණ්හාව කවකු මේ නිමිත්ත මනසේ උපදිනවා අන්න හරියට ගිනි දැල්ල වගේ ඒක තමයි තණ්හා කියලා කිව්වේ මේ මනසේ තියෙන නිමිත්ත රූප තණ්හාව කියලා කිව්වේ ඒක අපේ චිත්තේ මනෝ විඥානයේ අටගන්න දෙයක් දර කැලි දෙක නිසා හටගත් ගින්න ඒ දර කැලි දෙකම අල්ල ගන්නවා වගේ ඒ ඇහත් රූපය දෙක නිසා හටගත් දරුවා කියන තණ්හා නිමිත්ත ඒ රූප තණ්හාව ඒක ඇති කරන්න හේතු වෙච්ච ඒ ඇහැ රූප දෙකම අල්ල ගත්තාම දැන් ඕගලන්ට පෙනෙන්නේ මේ රූපයේ දරුවා වගේ ඇහෙන් දරුවා බැලි හැකි වගේ දැන් මේ වෙලා තියෙන්නේ දර කැලි දෙක නිසා හටගත් ගින්න ආපෝ දර කැලි දෙකම අල්ලගෙන ඒක වේදනාපච්චය තන්න දර කැලි දෙක උපකාරයි ගින්නට දර කැලි දෙක ඇසුරු කරගෙන පවතිනවා ගින්න පවතිනවා වේදනා නිරෝධ තණ්හා නිරෝධ කරන යම් කලක දර කැලි දෙක ඇසුරු නොකළොත් තමයි මේ තණ්හාව නිතු වෙන්නේ. මොකිනක තේරෙනවා එකක් නැහැ බලන්න. ඇහැයි රූපයයි දෙක වේදනාවයි කියලා පෙන්වු පුතන අර උපමාව දර කැලි දෙක වගේ දකින්ද තණ්හාව උපදීච්ච හේතුච්ච භූමිය හැටියට වේදනාව පෙන්වන තැනට දර කැලි දෙක වගේ දකින්න. දර කැලි දෙක නිසා හටගස්ත ගින්න වගේ දකින්න වේදනා පච්චය තණ්හා කියනකොට වේදනාව ආපු නැත්තම් ඇහැට පෙනුණු අරමුණේ රූප තණ්හාව තමන්ගේ මනස තුළ ඇතිවෙච්ච නිමිත්ත. රූප තණ්හාව කියලා කියන්නේ ඇසිද ලිබිර තාවේ කනගුණ ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් ටික. ඊ රූප නිමිත්තම ඕගොල්ලෝ තණ්හාවක් බවට පත් කරගෙන තියෙනවා තණ්හාව ඇති වෙන විදිහට හදාගෙන තියෙනවා ඊ රූපයට මේ මගේ දරුවා කියලා නම් කරලා තණ්හාව කවල හිතේ දැන්නේ නිමිත්ත හදාගෙන තියෙනවා ඇසිදිරි පිටට අනු කුණුප කොටස් ටික දර කැලි දෙක නිසා ගින්න හටගත්තා වගේ ඒ රූපය හම්බ වෙනකොටම හිත පැත්තේ ඒ දකින රූප නිමිත්තම හිතට අරගෙන මේ මගේ දරුවා කියලා ඒ නිමිත්තට නම් කළාම දැන් හිතේ තියෙන්නේ තණ්හාව කවපු රූප තණ්හාව රූපයකට දරුවා වූ රූපයකට තණ්හා කරන ගතිය තියෙන තමන්ගේ හිතේ හිතේ දැන් ඒ හිතේ තියෙන ගති ටික ඒ ගති උපද්දවන්න හේතු වෙච්ච ඇහැ රූපෙ පැත්තට තැබුවාම දරු තණ්හාව කියනක හිතේ තියෙන්නේ කියලා අහු වෙන්නේ නැහැ ඒ ගතිය රූපෙක හිතනවා රූපේ කැමති මේ රූපේ දරුවා වගේ තමන් කැමති දරුවා මේ රූපේ දරුවාගේ රූපේ වගේ ඕගලන්ට තේරෙයි ඇස් සිදිරි පිටට එන රූපවලට දරුවා අම්මා තාත්තා රම් රෙදී මුතු මෙනෙක් කියලා මනසේ ඇති වෙන කැමැති සහගත නිමිති වලටයි රූප තණ්හා කියලා කියන්නේ. රූප තණ්හා කියලා කියන්නේ.
ඒකට හේතු වෙච්ච ඇහැ රූප දෙක හැම වෙලාවෙම පුරාණ කර්මයට හටගත් වේදනාව යන ගණයට යනවා. පෙනෙන තැනක වේදනාව කියන තැනින් විතරමයි අපිට දැනෙන්නේ. රූප තණ්හාව නිසායි අපි බාහිර රූපයකට නැඹුරු වෙලා ඉන්නේ. ඒක තේරෙන්නේ නැත්නම් අපි මම තේරෙන තැනක තව යමක් ඕගොල්ලන්ට මතක් කළොත් ඕගොල්ලන්ගේ මේ කයට සංඥානක කයට යම් කිසි කෙනෙක් කොල්ලකින් ගැහුවොත් සිදෙනවද? වේදනාවක් එනවද? හරි. කිසිම වෙලාවක ඕගොල්ලෝ අර පොළු කෑල්ල දී කෑල්ල විතර තියනවද බලන්න. ඒ පොළු කෑල්ල වැදිලා තැළුණු කයම විදලා තියෙනවා මිසක පොළු කෑල්ල විදලා තියෙන්නේ නැහැ. පොළු කෑල්ල විදලා නැහැ නේ. එතකොට මේ වේදනාව කාය සම්පස්සජා වේදනා කියලා කියන්නේ පොළු කෑල්ල හැම වෙලෙම කරලා තියෙන්නේ කයේ වේදනාවක් ඇති කරනවා කියන තැනින් නතර කරලා. ආපහු මේ වේදනාව ඇති කලේ මේ පොළු කැල්ලයි කියලා බාහිර පොළු කැල්ල පෙන්නකොට ආයෙ කර්ම වෙලා මේ තියෙන්නේ. වේදනාවට අයිති නැහැ. වේදනාවේ වේදනාව කියන ටිකට අයිති පොළු කැල්ල කයට වැදිලා කයේ වේදනාව දැනෙන තැනට විතරයි වේදනාව අයිති. විපාකේ අයිති. කයට ගැටිච්චදී ඇත්තටම අපිට තේරෙන්නේ කයට ගැටුණු දේ විඳලා නැහැ අපි. ඒ කියන්නේ දී කැල්ල පොළු කැල්ල කවදාවත් විඳලා තියෙනවද අපි? ඕනනම් ගහගෙන බලන්න ලොකු දී කැල්ල කරගෙන තමන්ගේ ශරීරයට ඇස් දෙක වහගෙන දී කැල්ල කරගෙන ශරීරයට ගහලා බලන්න. ඇස් දෙක වැහුවත් වදින පාරකට වදිනවම නෙමෙයි. වදින. එතකොට වදිනදී කෙනෙන්නේ නැහැ. හැබැයි ඒක වැදීම නිසා කාය සම්පස්සේ වේදනාව කැඩලා තියෙනවා. ඔන්න වේදනාව කියන තැන හේතුව. ඊට වේදනාපච්ච සංහා කියලා කියන්නේ ඒක ගැටෙනකොටම හිතේ උපදින නිමිත්තක් මගේ කයේ ගැටුනේ මේ පොළු කැල්ල නේද කියලා කයට ගැටුණු බාහිර නිමිත්ත විදුපු විදිහට ඕගලන්ට පුට්ටබ්බ සංඥාව පුට්ටබ්බේ ගැන නිමිත්තක් වෙන්නේ නේද මේ තණ්හා නිමිත්ත කියලා කියන්නේ. කිසිම වෙලාවක පොළු කෑල්ල ඕගොල්ලෝ විඳලා තියනවද? නෑ. පොළු කෑල්ල වැදුණු හයම විඳලා තියනවා මිසක ලී කෑල්ලේ වලින් සතුටුත් විඳලා නෑ. ඒ වගේ මේ රූප චක්කු ප්‍රසාදයට ගැටිලා චක්කු සංපස්සදා වේදනාවක්ම විඳලා තියෙනවා මිසක කිසිම වෙලාවක රූප විඳලා නැහැ. නමුත් මේ රූප වලින් මේ වේදනාව එන්නේ කියලා අපිට දැනෙන මට්ටමටයි මේ රූප තණ්හා කියලා කියන්නේ. වේදනා පච්ච තණ්හා, තණ්හාව ඇති වුණාම තියෙන ලක්ෂණයක් තියෙයි මේ ඇති වෙන වේදනාව බාහිර දෙයකින් ඇති වෙන්නේ කියලා ඕගලන්ට පෙන්නනවා. කයට ගැටුනේ පොළු කැල්ල උපතින්ම අන්ධ කෙනෙකුට මේ කතා කරන මෛත්‍රිකේ මේ නිලිය යකඩ නිලිය ගලවලා දෙවොත් කය සම්පස්සජා වේදනා කයට ගැටීම නිසා වේදනාවක් එයිද නැද්ද? එයි. ඔන්න විපාකය. වේදනාව ආවේ මෙන්න මේ කළු පාට යකඩ කැල්ලෙන් කියලා මේ නිමිත්තයට පෙන්නයිද නැද්ද? පෙන්නයි. පෙන්නන්නේ නැහැ. පෙන්නනවා නම් ඒ වේදනාවට අමතර කාරණාවක් නේද? අන්න ඒ පෙන්නන ගතිය තුළින් මේ තණ්හා කියන නිමිත්ත තියෙනවා. හැම වෙලාවෙම ඒ කාරණාව මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ. ඇහැයි රූපයයි දෙක නිසා චක්කු සංපස්සජා වේදනාවක් ආවේ. ඕගොල්ලන්ට මේ එන සැප හෝ දුක් වේදනාව බාහිර රූපිනුයි එන්නේ කියන දැනකින් රූප නිමිත්තට යොගුල නැඹුරු වෙන්නේ දරුවා කියලා. ඒක මනසෙන් කරන දෙයක්. මේ ආයතන හයෙන්ම වෙලා තියෙන්නේ, ආයතන හයෙන්ම කරන්නේ ඒක. එතකොට හොඳට දකින්න, රූපය ගැන, රූපය ගැන යම් තා කැමැත්තක් තියෙනම් ඒව ඔක්කොම මනස තුල තියෙන නිමිතිමයි. සද්දය, ගන්ධය, රසය මේව අරබය තියෙන මේ නිමිති ටිකට තමයි තණ්හාව කියලා කියන්නේ. ඒ තණ්හාව ඇති වෙච්ච හේතු වෙච්ච වේදනාව හැම වෙලාවම කායිකයි කයි අපි ඒක දකින්නේ, දැකලම නැහැ, දන්නේම නැහැ. පුරාණ කර්මෙන් හටගත්ත මේ වේදනා කියන ධර්මතාව ටික අපිට හම්බ වෙලා නැහැ. අපිට හම්බ වෙන මට්ටමටයි තණ්හාව කියන මෙන්න මේ නිමිත්ත බියෙන්නේ. මේ නිමිත්ත මනසින් කවදාවත්ම ගෙවෙන්නේ නැහැ. ඒ තණ්හාව ඇතිවෙච්ච හේතු වෙන ආයතන ටික බදාගත්තාම ඔබේ හිතේ තියෙන නිමිති ටික මේ ආයතන ටිකෙන් ඔබට පෙනෙනවා. එතකොට ඔබට මේ ලෝකය නිර්මාණය වෙනවා. මට ඉතින් මේ කියපු දේ තේරුන්නේ මේ පරියාය. ඒකෙන් තමයි මම ඔය කාරණාවම ලිහිල් කළ දෙන විදිහකට කියන්නේ. එතකොට මේ පිට උරුතක් තේරිය. අපි කිව්වොත් අර උපමාව ගන්න ධන කියන දෙක නිසා ගින්න හටගත්ත ගින්න ධන කියන දෙකම බදාගත්තා වගේ කියලා. ඔබගේ ඇහැ එක ධන කෑල්ලක් වගේ කියලා හිතන්න. සත්ව පුද්ගල නොවන ටීවී එකේ තියෙන රූප, ටීවී එකේ ඇස් ඉදිරිපිටට ආපු රූපේ එක ධර්ම කැලලක් වගේ කියලා හිතන්න. දැන් ටීවී එකක් ඇතුලේ තියෙන රූපේ සත්වයේ පුද්ගලයේ නොවන රූපයක් කියලා ඕගලන්ට පැහැදිලි නේද? සත්ව පුද්ගල නොවන අනාත්ම රූපයක් කියන එක පැහැදිලි නේ ටීවී එක ඇතුලේ? නැත්තම් සිනමා ශාලාව දර්ශන tire මත කෙනෙන රූප සත්ව පුද්ගල නොවන රූප කියලා. ඒ රූපේ එක කැලලක්, එක දර කැලලක් වගේ කියලා දකින්ද? ඇහැ එක දර කැලලක් වගේ කියලා දකින්ද? ඇස් ඉදිරිපිටට මේ රූප එනකොට මේ රූපය ඇහි ගැටෙනකොට මේ දෙන්න නිසා තණ්හාව යෙදෙන්න පුළුවන්. තණ්හාව යෙදුණු සත්‍යයේ පුද්ගලයේ කියන හැඟීම ඔබ තුළ උපදීන මේ තමයි ඔබේ රූප තණ්හාව කියලා හිතන්න. දැන් ඔබේ හිතේ ඇතිවෙච්ච පුද්ගල හැඟීම, ඒ හැඟීම ඇති කරගන්න හේතු වෙච්ච අනුරූපත්වයට යෙදුනහම ඔබට ටීවී එකේ පෙනෙන රූපයත් ඇත්ත වෙයි. මේ ටීවී එකේ රූපය ඇත්ත වෙලා පෙනෙන්නේ තණ්හාවේ කෘත්‍යෙන් කියලා දකින්න. ඉස්සෙල්ලාම ඇස් ඉදිරිපිට ආපු රූපය සත්‍යකී පුද්ගලෙකි නොවන අනාත්ම රූපයල්. ඒක දකින්න ඇහත් අනාත්මයි. ඇහැ ගැටුනේ අනාත්ම රූපයක, අනාත්ම රූපයේ ගැටුනේ අනාත්ම ඇහැට. ඒ ඇහත් රූපය දෙක නිසා රූපං අත්තතු සමුපස්සති, රූපය ආත්ම වශයෙන් දකින රූපවන්තං වාහත්තානම්, රූපවත්තු ආඥාකු දකින ගතිය, මේ ප්‍රඥප්තිය මේ කෙනෙක් කියන ගතිය හිතේ යෙදී, අන්නේ හිතේ යෙදෙන නිමිත්තටයි රූප තණ්හාව කියලා කිව්වේ. රූපය ආරම්භය තණ්හාව යෙදෙන නිමිත්තටයි රූප තණ්හාව කියලා කිව්වේ. පුද්ගලයෙක් කියන තැනෙන එකමට ඒ තණ්හාව යෙදෙන්න පුළුවන් පුද්ගල නිමිත්ත පුද්ගල භාවය ආපහු ඒ නිමිත්ත ඇති කරන්න හේතු වෙච්ච ඇහැටයි ටීවීකේ තියෙන රූප පැත්තටයි නැඹුරු වුණාම වැටගත්තාම ඔබට ටීවීකේ තියෙන රූපය ඇත්ත වෙයි. ඒ රූප ඔබේ හිතේ තියෙන රූප තණ්හාව රූපය ඇසුරු කරගෙන පවතින නිසා. ඒ රූපය හිතේ තියෙන තණ්හාව රූපයට බැසගත්තහම ඒ රූපේ ඇහෙන් බලන්න පුළුවන් කියන හැඟීම තියෙන නිසා. දැන් දර කෑලි දෙක ඇසුරු කරගෙන පවතින තා ගින්න නිවෙන්නේ නැහැ වගේ ඇහත් රූපය දෙක නිසා ඔබ තුල ඇතිවෙච්ච දරුවා කියන හැඟීම ආපහු ඇහැ රූප දෙකට දැන්දාම නැඹුරු කළාම ඔබේ సంతානයේ දරු ගින්න කවදාවත් නිවෙන්නේ නැහැ. ඒකයි වේදනා පච්චය තණ්හා කියලා කියනකොට මේ තණ්හාවට උපදින්න සහ පවතින්න මේ වේදනාව දෙආකාරයකින් ප්‍රත්‍ය වෙනවා. වේදනාව කියනකොට දකින්ද ඇහැයි සත්ව පුද්ගල නොවන ටීවීකේ රූපයි වගේ අනාත්ම ධර්මතා ටික දකින්ද වේදනාව කියලා හඳුන්වන තැනට. ඒ නිසා සත්ව පුද්ගල භාවයෙන් දැනෙන සත්ව පුද්ගල නිමිත්ත දකින්ද මනසේ රූප තණ්හාව නැත්තම් තණ්හාව කියන තැනට. වේදනා පච්ච තණ්හා කියනකොට මේ වේදනාව තණ්හාවට ප්‍රත්‍ය වෙනවා කොහොමද? සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමන නිවිසති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? මේ ඇහැ රූප කන ශබ්ද මේ ටික නිසා උපදින්නේ සහ පවතින්නේ. අර ගින්න දර නිසාම ඉපදිලා දර නිසාම පවතිනෝ වගේ ඇහැත් රූපය දෙක දර කෑලි දෙක නිසා දර කෑලි දෙක වගේ ඒ නිසා උපන්න ගින්න වගේ තමයි දරුවා කියන හැඟීම නැත්තම් අම්මා කියන හැඟීම රත්තරන් රිදී කියන හැඟීම. ඒ හැඟීම් ටික ඇති වෙන්න හේතු වෙච්ච හේතු ටිකම ඇසුරු කරගෙන පවතින කොට කවදාවත් තමන්ගේ මනසේ දරු තණ්හාව දරු සෙනෙහස දරු ගින්න නිවෙන්නේ නැහැ. මිල මුදල් රත්රිදී වල වටිනාකම ගෙවෙන්නේ නැහැ තමන්ගේ මනසේ. අපි මේ කතාව තේරෙන මට්ටමකට ආපහු ගත්තොත් කිතුරු ටිකකින් කිමිකල් ටිකකින් දාලා හදපු කඩදාසියක හින්ත ටිකකින් ඇඳපු කඩදාසි කොළයක් දිව තිබුණොත් පොඩි ළමයෙක් දැක්කොත් පොඩි ළමයටත් ඒ රූපේ පෙනේ අපිටත් පෙනේ. නමුත් ඔය රූපය ඔය පෙනෙන තැනක තමයි වේදනාව කියලා කියන්නේ. ඒක අනාත්ම විපාකය. ඒ රූපේ දකින්නකොට රුපියල් 5000 කොළයක් 5000 මෙච්චර වටිනවා කියලා ඔබේ මනස තුල ඒක පිළිබඳව වටිනාකමක් පෙන්වන ගතිය දකින්න රූප තණ්හාව කියලා. දැන් මර පොඩි ළමයාට ඒක පෙනෙනකොට පොඩි ළමයාට මේක වටිනාකමක් පෙනෙනවද? පොඩි ළමයා ඇහිඳ දෙනවද? නෑ. මොකද ඒ වෙලාවේදී එයාට රූපය ආරම්භයේ තණ්හාව යෙදෙන මේක 5000 කියලා පෙන්වන ක්‍රමයකින් නෑ. දැන් 5000 කියන දැක්ම වටිනාකමනුත් වටිනාකම 5000න් තයින් කරන්න බෑ. 5000 කියලා පෙනෙන්නේම වටිනාකමකින් එක නේද? ඊට පස්සේ කොහොම ඇසිදිර පිටතාව කඩදාසිය පෙනෙන දේ තුල වටිනාකම තිබුණා නම් පොඩි ළමයාට අපිට දෙන්නට එකක් වෙන්න පුළුවන්. ඔව් පොඩි ළමයටත් පෙනීම සමානයි අපිටත් පෙනීම සමානයි ඕන වේදනාව කියපු තැන. වේදනාපච්චය තණ්හා වගේ දකින්ද රූප තණ්හා වගේ මේක දකින්කොටම රුපියල් 5000ක් කියලා ඇති වෙන තණ්හාව තියෙනවා. දැන් ඔබ තණ්හාංච පජානාති තණ්හාව හඳුනන්නේ වේදනාව නිසා ඇතිවෙච්ච තණ්හාව හඳුනන්නේ නැති වුණා මොකද වෙන්නේ? මේ 5000ක් කියලා මානසික ඇතිවෙච්ච තණ්හාව ඒක ඇතිවෙන්න හේතු වෙච්ච හේතුවම වඩා ගන්නවා. එතකොට ඔබට මේ වටිනාකම දෙන්නේ අර කඩදාසිය. කඩදාසිය දකින්නකොට 5000ක් කියන වටිනාකම ඇති උනේ ඔබේ මානසෙ. ඔබේ මානසෙ මේ වටිනාකම ඇති වුණා කියන එක නොදකින්නකොට මේ මානසෙ තියෙන වටිනාකම අයිති අර රූපෙටයි කියලා ඔබ දකින්නේ. දැන් මේක වටිනාකම ඔබ දකින්නේ මොකේද? අර රූපෙටයි. දැන් ඒ රූපයයි ඔබට මේ තණ්හාව බැඳිලා තියෙන්නේ. රූප ඔබේ තණ්හාව අර රූපෙට බැඳිලා තියෙන්නේ. රූප තණ්හාව කියලා කියනකොට තේරුම් ගන්න එක. දැන් ඔය වගේ කෑලි කොළ දිගටම කඩලා තිබුණොත් ඕව ඔක්කොම ඇහිඳ යයි. කඩදාසි ඇහිඳ ඇහිඳ බෑග් වල දාගෙන යනවා වගේ පිස්සු කියලා කියනවා නේද? දැන් තණ්හාවෙන් පිස්සු ලැබුණු කෙනා මොකද කරන්නේ? මේක ඇහිඳ ඇහිඳ කෙල්ල කරක් නැතුව යන්න ඇති වේද? යයි. හොඳයි, ඔය කඩදාසි ඉරුණොත් ඔබට දුකේ ඉඳ නැද්ද? දුකේ. ඇයි? ඔබ කඩදාසියට තණ්හා කරන නිසා. ඔබට කඩදාසියට තණ්හා කළේ ඇයි? කඩදාසිය නිසා හිතේ ඇතිවෙච්ච තණ්හාව ආපහු හිතේ ඇති වුණා කියලා දන්නේ නැතුව කඩදාසිය පැත්තට නැඹුරු කරපු එක. ඒක වේදනාපච්චය තණ්හා, වේදනා නිරෝධ තණ්හා නිරෝධ. යම් වෙලාවක මේ තණ්හාව ආපහු කඩදාසිය ඇසුරු නොකළොත් වේදනා නිරෝධ තණ්හා නිරෝධ කියලා කිව්වේ වේදනාව නිරුද්ධ වුණොත්. වේදනාව ඇසුරු වෙන දුන්න නැත්තම් මේ තණ්හාවට මොකද වෙන්නේ? තණ්හාව පවතින්නද බැහැ. කඩදාසිය දකින්කොට 5000ක් කියලා අහඹ වෙන වටිනාකම ඔබ තේරුම් ගත්තොත් කඩදාසිය දකින්කොට තමන්ගේ මනස තුළ මේ වටිනාකම යෙදුනේ කියන එක ඔබේ මේ සම්මා දිට්ඨිය ටික ටික ගෙවෙනවා. කඩදාසියක වටිනාකම කඩදාසියට තියෙන ඇලිම අතහැරෙනවා. ඔබ දකින්න දකින්න එහෙම කඩදාසියට තියෙන බැඳීම ඇලියෙන් බැඳීම අතහැරෙනවා. කඩදාසිය ඉරුවත් පොඩි වුණත් කැඩුණත් නැති වුණත් ඔබට දුකක් නැතුව ඉන්න පුළුවන් තැනකට එනවා. නමුත් ඔබේ හිතේ ඇති වෙන තණ්හාව ඒ කඩදාසියට බැඳුණු කඩදාසිය නැති වුණත් ඔබට දුක. කෙනෙක් බුදුරගත්තත් ඔබට දුක. ඉරුණත් ඔබට දුක. කඩදාසි බාහිර පොළ කෑල්ලක් ඉරෙනකොට විදෙන මනසක් හැදිලා ඇති ඔබට. තේරුම් ගන්න ඒකයි වේදනා පච්චය තණ්හා කියලා කිව්වේ. වේදනාව කියලා කිව්වේ පිදුරු කෙමිකල් ටිකක් දාලා දියසායම් වලින් හදපු චිත්‍රයක් වූ කඩදාසි කෑල්ලට. ඒක දකින්කොට මානසික ඇති වෙන වටිනාකම 5000ක් කියලා ඇති වෙන වටිනාකමටයි රූප තණ්හාව කියලා කිව්වේ. ඒ තණ්හාව ඇති කරන්න හේතු වෙච්ච ඒ රූපෙම බදාගත්තාම තණ්හාව නිවෙන්නේ නැහැ. එතකොට වේදනාව තණ්හාව තණ්හාව වේදනාව ප්‍රත්‍ය කරගෙන පවතී. වේදනාව නිසාම ඉපදিলা මේ වේදනාව ඇති විච මේ රූපයෙන්ම ප්‍රත්‍ය කරගෙන තණ්හාව පවතිනවා. එතකොට තියෙන තණ්හාව රූපයට පිපිත වුණාම තියෙන ලක්ෂණය මොකද්ද? ඔබේ මනසේ ඇති වෙච්ච වටිනාකම ගති ටික පෙන්නේ කොහෙන්ද? රූපේ. එතකොට මැණිකක් රැකින රාගයේ කගේ ඔබ මේ පොළ ටිකක් රැක රැක ඉඳී මේ ජීවිතේ පුරාවටම රැක රැක ඉඳලා මැරුවේ. ඒ සිද්ධියයි මම කිව්වේ කිසිම වටිනාකමක් නැති කඩදාසියක් තින්ත ටිකක් වගේ ඇස්තිගිරි පිටට ඔබේ ආවේ තෙස්ලොන් නේද සම්මස්නහරින් හැදුණු රූපයක්. ඒක දකින්කොට රුපියල් 5000 කියලා වටිනාකම තේරෙනවා වගේ මගේ දරුවා කියලා ආදරය සෙනෙහස කියන වටිනාකමින් යුක්ත ගති ටික ඔබේ මනසේ යෙදෙන්නේ. ඒ මනසේ යෙදෙන ගතිතික ආපෝ සතර මහා ධාතු රූපයට තැබුවාම අර සල්ලි පොලේ අර පොලේ රඹ රකින්නවා වගේ ධර්මා කියලා මේ සතර මහා ධාතු රූප निमित्त ඔබ රකින්නවා. ඔබ බැඳි ගතියනවා. ඔබ ගෝපණය කරනවා. එතකොට රූප තණ්හාව කියනකොට ඔබේ තණ්හාව ඒ රූපෙ මත පිහිටලා ඒ රූපේ කැඩුනත් ඔබට දුක එනවා, බිඳුනත් දුක එනවා, ලෙඩ වුණත් දුක එනවා, ඔබට ඒ රූපේ නැති වුණත් දුකයි. දුකට හේතු ටික ඒ රූපේ වටිනාකමක් කරලා පෙන්නන මනසේ තියෙන තණ්හාව. කඩදාසියේ කැල්ල කැඩුනහම, බිඳුනහම, ලෙඩුනහම ඔබට දුක එන්නේ ඒ කඩදාසි කැල්ල වටිනාකමක් කරපු උපියල් 5000ක් වටිනවා කියලා මනසේ පෙන්නපු වටිනාකම කිව්වොත් තණ්හාව යොමු සිදු වෙනවා කියලා තියෙනවා. ඒ වගේ දරුවා මැරුණා කියලා ඔබට දුක වෙනකොට තේරුම් ගන්න ඔබට වෙලා තියෙන මොකද්ද කියලා. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මෙච්චර වටිනාකම යුක්ත මේ කුලී උපියල් 5000මයි කියලා. නමුත් කුලී දකිනකොට අපේ මනසේ වටිනාකම සහ වටිනාකම සහ වටිනාකමින් යුක්ත නිමිත්ත 5000ක නිමිත්ත උපදී. අපේ මනසේ උපදින ගතිය දන් නැති වුණාම අපි හිතන්නේ ඒ ගතිතික රූපෙටයි කියලා. මේ අවිද්‍යාවේ දෝෂයක් මේ තියෙන්නේ. එතකොට ඒ රූපෙටයි අපි තණ්හා කරන්නේ, රූපෙටයි බැඳෙන්නේ. තණ්හාව ඔය කල් තිබුණාම තියෙන දෝෂය. ඇහැ එකදර කෑල්ලක් අර කඩදාසි පොලේ එකදර කෑල්ලක් වගේ ඒ දෙන්න නිසා ඇතිවිච්ච ගිනි දැල්ල වගේ තමයි රුපියල් 5000ක් කියලා වටිනාකමින් යුක්ත නිමිත්ත ගතිය ඉතිරි ඇතිවිච්ච ගිනි දැල්ල වගේ. ගිනිදල්ල දර කැලි දෙක නෙමෙයි, දර කැලි දෙක ගින්න නෙමෙයිනේ. ඒ වගේ ඇහැ රූප දෙක 5000ක් කියලා වටිනා ගතිය නෙමෙයි, වටිනා කමඬ රූප නෑ ඒ ගතිය නෙමෙයි. ඒ ගතිය ඇහැ රූප දෙක නෙමෙයි. හැබැයි දර කැලි දෙක නිසා උපන්න ගින්න දර කැලි දෙක මල්ල ගත්තා වගේ ඇහැ රූප දෙක නිසා 5000ක් කියලා උපදින වටිනාකම ඒ ඇහැ රූප දෙකම අල්ලගත්තු ඔබට මේ කුලී 5000 වගේ දෙන්නේ 5000 ඇහෙන් බලන්න පුළුවන් වගේ දෙන්නේ. දැන් ඔබ තණ්හංච ප්‍රජානාති කියලා කියනකොට දන්නවා වටිනාකමින් යුක්ත 5000 කියන ගතිය මනසේ තියෙන මෙන්න මේක රූප තණ්හාව කියලා දන්නවා. තණ්හා සමුදයංච ප්‍රජානාති කියනකොට ඇති දිරිපිටට ආවි තණ්හාව ඇති වෙන්න පුළුවන් ඇහැ රූප දෙකකුයි කියන කාරණාව දන්නවා. තණ්හා නිරෝධං ච පජානාති කියනකොට මේ තණ්හාවට ආපහු ඇහැ රූප දෙක ඇසුරු වෙන්න නොදුන්නොත් මේ කොළේ වටිනාකම ගෙවිලා යනවා නේද? කොළේ කොළයක් රකින්න තැනට බව බැඳෙන්නේ නැහැ නේද කියලා දන්නවා. තේපදෝ කියන්නේ කර්ණා නිරෝධච්ච පජානාති කියනකොට ඔයා දන්නවා මොකද්ද? වේදනා නිරෝධ තණ්හා නිරෝධ. මේ වේදනාවට තණ්හාවේ මේ වේදනාව පැත්තට මම නැඹුරු නොවුනොත් ජීන්න නිවෙද්ද කරන්න තියෙන එකම දේ මොකද්ද? ගින්න ඇති වෙච්ච දර කෑලි දෙක ආපහු අල්ල නොගත්තොත් මොකද වෙන්නේ? ගින්නේ නිවෙනවා නේද? ඒ වගේ ඇහැ රූප දෙක නිසා 5000ක් කියලා ඇති වෙන වටිනාකම මම මේ රූපේ දකිනකොට මංගව මේ වටිනාකම ඇති වෙනවා නේද කියලා හඳුනා ගන්න ගන්න මේ වටිනාකම ආපහු අර කඩදාසියේ පැත්තට නැඹුරු වෙන ගතිය නැති වෙනවා. එහෙම වෙන්නේ කඩදාසියේ පැත්තට තියෙන ඇලීම බැඳීම දෙක අපේ අඳිනවා. මේ තණ්හාව නිවෙනවා කියන්නේ හැබැයි මේ තණ්හාව කවදාවත් නිවෙන්නේ නැහැ. උගේ ගතිය කඩදාසියට බඳින තා. කඩදාසිය නිසා ඇතිවෙච්ච තණ්හාව කඩදාසියට බඳින තාක්ම තණ්හාව අඳින්නේ නැහැ. කඩදාසිය නිසා ඇතිවෙච්ච තණ්හාව ආපහු කඩදාසිය ඇහැරූ පැත්තට ඔබ නොබඳින්න නොබඳින්න වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා කියලා කියන මේ තණ්හාව විරුද්ධ වෙන්න නම් ඒ වේදනාව කියන පැත්තට මොනා යුතුයි. ඒ වගේ මේ රූපයේ දකින්නකොට දරුවා කියන නිමිත්ත ඇති වෙනකොට ඔබ දැන් දන්නවා ඇහැ අනාත්මයි රූපය අනාත්මයි ඒ දෙන නිසා මේ තණ්හාව තියෙන නිමිත්ත ඇති වෙලා තියෙනවා. මේ නිමිත්ත දරුවා කියනකොට වටිනාකම දරුවා කියන නිමිත්තත් අයින් කරන්න බෑ නේද? 5000 කියනකොට වටිනාකම කියනකොට 5000 අයින් කරන්න බෑ වගේ දරුවා කියනකොට වටිනාකම දරුවා කියන නිමිත්තත් අයින් කරන්න බෑ. ඇහැ රූප දෙක නිසා දරුවා කියන අදහස එනකොට ආපු අදහස ඒ අදහස ඇති වෙන ඇහැ රූප පැත්තට දැක්කා ඔබට ඒ රූපය දරුවා වගේ ඇහැ කරෝ දැක්කේ වගේ දැන් ඔබ ඒ රූප රකිනවා. රූපය කැඩෙනකොට විතරද දුකේ යනවා. යම් වෙලාවක ඇහැ රූපය දෙක නිසා ඔබට දරුවා කියන අදහස උපදී නම් ඔබ දන්නවා වේදනා නිරෝධ තණ්හා නිරෝධ මේ තණ්හාවට අවුත්ින් දෙබැ ඇහැ රූප චක්කු විඥානයේ පැත්ත ඇතුළු වෙන නොදුන්නා තාපව. ඒ කියන්නේ දරුවා කියන නිමිත්ත ඒ රූපේ දකින්නකොට මගේ මනසේ උපදින්නේ කියලා ඔබ හඳුනාගත්තොත් මේ නිමිත්තෙන් ඒ රූපේ දරුවා කියලා ඔබ බලන එක අඩුකළොත් දරුවා කියන අදහසෙන් ආපහු රූපය ඇසුරු කරන්නට නොගියොත් මේ දරුවා තණ්හාව නිවෙනවා. එතකොට සම්මා දිට්ඨිය දැකීම නිවැරදි වෙනවා. එයා තණ්හාව දන්නවා. තණ්හාව ඇති වෙච්ච හැටින් දන්නවා වේදනා පත්‍ය තණ්හාව. තණ්හා නිරෝධය දන්නවා. මොකද මේ වේදනාව ඇසුරු නොකළොත් වේදනාව නිරුද්ධ වුණොත් තමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ. තණ්හාව වගේ කියලා හිතන්නේ දින්න තරකැලි දෙක වගේ කියලා හිතන්නේ වේදනාව නිසායි තණ්හාව කියලා කිව්ව තරකැලි දෙක නිසායි කිව්ව වේදනා නිරෝධ තණ්හා නිරෝධා කියලා කිව්ව තරකැලි දෙක ඇසුරු නොකළොත් කියන්නේ නෙවෙයි මේ ඒ වගේ තමංගාව කියන ඇහැට රූප හම්බ වෙනකොට වටිනාකම් යුක්ත අදහස් නිමිති තමන් තුළ උපදිනවා. ප්‍රාප්තයන් රිදි මුදල් මිනිස්සු දරුවෝ ගස් කොළන් කියලා. තමන්ගාව උපදින නිමිති ඒව උපදින්න හේතු වෙච්ච ඇහැ රූප පැත්තටම ආපහු ගියොත්. ඇහැ රූප පැත්තටම ආපහු ගියොත් මොකද වෙන්නේ? මේ වටිනාකම් ටික ඕගොල්ලෝ දකින්නේ සතර මහා ධාතුවේ. මේ සතර මහා ධාතු රූප වටිනියෝ ගොල්ලන්ට ඒ තාත් වැණික් රකින නාගියෝ වගේ සතර මහා ධාතු රකි කඩදාසි කුල අංගහංග ඈ සතර මහා ධාතු රැක රැක අන්තිමට පිස්සුම නෙමෙයිද කියලා බලන්න යථාර්ථ වශයෙන් ගත්තහම ඇයි මෙහෙම වෙන්නේ කියලා බලන්න මම මේ කියන දේ සමස්තයක් වශයෙන් තේරෙනවා මම මේ කියන්නේ එක දෙයක් හැම තැනකම හැම දෙයකම TV කේ රූපේ වගේ ලෝකය අනාත්මයි ඇහැ අනාත්මයි ඇසිදිරි පිටේ තියෙන රූප අනාත්මයි අනාත්ම රූප නිසා ආත්ම සංඥාවක් සත්‍ය පුද්ගලයේ කියන හැඟීමක් ආත්ම සංඥාවක් කියන්නේ ඇති තුල අනාත්ම රූපය නිසා අපි තුල යෙදෙන ආත්ම සංඥාව කියන එක අපි දන්නේ නැති වුණාම ආත්ම සංඥාවෙන් අනාත්ම රූපය මත පැත්තට නැඹුරු වුණාම ඒ රූපය අපිට ආත්මයි කියන්නේ. ඒක ටීවී එකේ තියෙන රූපයත් බලලා අපි දුක විඳින්න පුළුවන් නේද? කිසිම වෙලාවක මෙන්න මේ ශාස්ත්‍රය හොයාගන්න නැතුව දුක නැති කරන්නේ. දැන් ඔය දර්ශනය නොදන්න ලෝකයා හිතන්නේ ඇත්තටම මේ පෙනෙන පැත්තේ අම්මා තාත්තා අපි කියමු පෙනෙන පැත්ත රුපියල් 5000ක්මයි කියලා දැකලා තණ්හාව නැති කරන්න කරන්නේ අනේ ඉතින් මේ 5000ක් කවදා හරි දවසක දිරලා යනවනේ නැති වෙලා යනවනේ කෙනෙක් 5000කට කැමැත්තෙන් ඉන්නවා ඔන්න ඕගේ ගිලෙනවා කෙනෙක් අනේ මේ 5000ක් කවදා හරි දවසක නැති වෙනවනේ කැඩිලා බිඳිලා යනවනේ කියලා 5000 නොයැලෙන්න බලනවා. එයා වැයම් කරනවා. දෙන්නම හැබැයි 5000 ඇතුලේ රූපේ 5000 කියන මානසික මට්ටමේ ඉන්නේ. එයාට කවදාවත් ආශ්‍රයයක් ක්ෂය කරගන්න කෙනෙක් හම්බෙලා නැහැ. නමුත් උනේ කොහොමද අනාත්ම රූපය නිසා 5000 කියන වටිනාකම මනසේ යෙදුනේ. මනසේ දිච්ච බව නොදන්නාකම නිසා ඒ මනස්තින වටිනාකම මේ රූපෙ පැත්ත බලපු හින්දයි රූපෙ වටිනවා වෙලා තියෙන්නේ. එතකොට එයාට අහුවෙන්නේ මේ රූපේ වටිනාකමින් අහුවෙලා රකින දෙයට රූපේ රකින මට්ටමට තමන්ව බඳලා තියෙන්නේ. රූපේ ආරක්ෂා කරන්න තමන්ට රස්තාවක් හදලා තියෙන්නේ මේ තණ්හාව නැමැති ස්වාමියා කියලා. මෙහි දරුවව රකින්නවා, ගෙදර රකින්නවා, මුදල් රකින්නවා කියලා මේවා සතර මහා ධාතුව ආරක්ෂා කරන්න තමන්ව බඳවලා තියෙන්නේ කවුද මේ? ඒව වටිනාකමකින් පෙන්නපු මනසේ තියෙන gati ටික. ඔබ යම් වෙලාවක මනසේ තියෙන මේ gati ටික මිදුණු දවසට ඔබ මිදින්නේ වහල් බාවේ. ඔබට රකින්න ගෙවල් නැහැ. ඔබට රකින්න කොළ කඩදාසි නැහැ. ඔබට රකින්න ඔබ සතර මහා ධාතුව රකින්නේ නෙමෙයි වෙනවා ඒකට. අද ඔබ වැරදීමකින් ඔබේ මනස හඳුනා නොගෙන වැරදීමකින් ඔබ සතර මහා ධාතුව රැක රැක ඉන්නේ නේ. ඒකයි ආසීස උපක සූත්‍රයේ පෙන්නේ සර්පිය හතර දින ආවරණ කොට මේ ඉන්නේ. ඉතින් රුපියල් 5000ක් කියල වටිනාකම කඩදාසි කුලෙන් දකින මත්තමටපත් වෙලා ඒකෙන් අයින් කරන්ඩ 5000 කියන්නේ කැති වෙන්නේ හිතට නේද කියලා විදර්ශනා කරුවා තාස්වැක්ෂේ වෙනවා. 5000 තියෙන මේ කුලේ තියෙන්නේ රූප කලාප කලාප නේද කියලා බැලුවා තාස්වැක්ෂේ වෙන්නේ නැහැ. අවිද්‍යාව ඇතුලේ. නමුත් මේ කුලී 5000ක් කියලා වටිනාකම ඇද්දලා කැඩෙන බින්දෙන දවසට දුක වෙන පරිසරය හැදුනේ කොහොමද කියලා දුක්කට හේතු ටික හෙව්වොත් ඔබට තේරෙන්නේ මේ දුකට හේතු ටික තණ්හාව කියලා. 5000 කුලී ඉරුණෝ ඔබට දුකයිද නැද්ද? පන්ත උපගව කියන 5000 කුලේ නැති වුණොත් බොරු ගත්තොත් ඔබට දුකෙයිද නැද්ද? දුකේ. දුකට හේතු ටික අදෝග දකින්නේ 5000 කුලේ නැති වෙච්ච එක. ඉරිච්ච එක, කැඩිච්ච එකයි දුකට හේතුව කියලා. ඕකට කියන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං කියලා. ඔබ දුක නැති වෙන්න නම් මොකද දකින්නේ? 5000 කුලේ කැඩෙන්නේ නැතුව, ඉරෙන්නේ නැතුව, නැති වෙන්නේ නැතුව තියාගත්ත දුක නැති වෙන්නේ නැහැ කි. දුක නැති කරන ප්‍රතිපදාව මොකද? 5000 කුලේ ආරක්ෂා කරන එක කියන තැනකින් තමයි ඔබේ දර්ශනය අද තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕක හැමදාම කරන්න බෑ. දිවි ඇත්තක් මරණ මොහොතදී හරි ඕකෙන් මිදෙන්න වෙනවමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුකට හේතුව තණ්හාව. ඒ කියන්නේ ඇස් ඉදිරිපිට ගහගෙන නැහැ වටිනා සම්විත 5000 කුලයක්. චිත්‍රයක් වර්ණ සටහනක් විතරමයි එන්නේ. චිත්‍රයක් වර්ණ සටහනක් එනකොට රුපියල් 5000ක් 5000න් යුක් කියන හැඟීමත් එක්ක වටිනාකම යෙදෙන gati ticket-ටයි තණ්හාව කියලා කියන්නේ. ඒ 5000 කියන නිමිත්ත වටිනාකම නුත් වටිනාකම 5000න් දෙයක් කරන්න බෑ. ඒ 5000 කියන වටිනාකමින් යුක්ත නිමිත්තෙන් හිතේ තියෙන නිමිත්තෙන් ඔබ රූපෙ පැත්ත බලනකොට ඒ රූපය ඔබට පෙනෙන්නේ වටිනා වගේ. රතු පාට කණ්ණාඩියක් දාගෙන ඔබ සුදු පාට බිත්තිය දිහා බලනකොට ඔබට පෙනෙන්නේ බිත්තිය රතු පාටයි වගේ. සුදු පාට බිත්තිය කඩදාසි කොළයක්. හැබැයි ඔබ ඒ දිහා බලන්නේ රතු පාට කණ්ණාඩියකින් ඔබට පෙනෙන්නේ රතු පාටට දැන්. ඒ නිසා
කඩදාසි කුලේ ඔබගේ දිහා බලන්නේ 5000ක් කියන වටිනාකම ආරෝපණය වෙච්ච මනසකින් නම් ඔබට පෙනෙන්නේ දැන් මේ රූපේ වටිනාවක්. මේ ඔබේ දර්ශනය වැරද්ද. 5000. දැන් එහෙම බලනකොට රූපේ හරි වටිනාකමෙන් පෙනෙනවා, පෙනෙනකොට ඒක ගැනකොට විතර දුක යනවා. දුකට හේතුව බුදුරජාණන් වහන්සේ දෙන්නවා තණ්හාව. ඔය රූපේ වටිනවා කියලා පෙන්නපු මනසේ තියෙන gati ටික. තණ්හාව නිරුද්ධ වුණොත් ඔය මනසේ තියෙන වටිනා කියන gati ටික නිරුද්ධ වුණොත් ඔය කොල්ල කන්ද ගොඩ ගන්න පිච්චුවත් ඔබට සිත් මාත්‍රයකට පොදින් නැති වෙයි. කඩදාසි ටිකක් පිච්චෙනවා කියන නම ඒ නිසාක ඒකේ හරක් නැති. එහෙම වෙන්නේ ඔබේ මනසේ තියෙන වටිනාකම ඒ රූප ඇසුරෙන් නොදුන්නොත් කියලා එතකොට ඔබ දන්නවා. ඒකයි වේදනා නිරෝධ තණ්හා නිරෝධ. වේදනාව කියන පැත්ත නිරුද්ධ වෙනවා නම් ඔබට මේ තණ්හාවට ඇසුරෙන් නොදෙයි නම් විතරයි ඒක කරන්න පුළුවන්. ඔබට සම්මා දිට්ඨි උත්තරයක් ආව එතකොට හැම වෙලාවෙම ඇහැ රූප වෙන්නේ නැත්ත වේදනාව ඒ නිසා හිතේ ඇති වෙන gati ටික ආපහු ඇහැ රූපෙට නොයයිතු. එතකොට ඔබට ඒ උපමාව වගේ තේරෙන්න ඕනේ සමස්තයක්ම. එහෙනම් අර රූපේ වටිනවා වගේ මේ තරම් දේවල් වටිනාකමට පත් කරලා තියෙන්නේ කොහොමද මොකෙන්ද කියලා ඔබට දරුවෙක් ඉඳී නම් එතනක් තියෙන්නේ මුලින්ම ආවේ ඉස් කඩදාසිය වගේ කනගුණ ආහාරයෙන් හැදුණු කුණු කුරක් දෙකකින් නියුත් රූපේ ඉන්නේ. 5000න් වටිනාකමක් වටිනාකමෙන් 5000ක් වෙන් කරන්න බෑ වගේ ඒ රූපේ දකිනකොටම දරුවා කියන නිමිත්ත කැමැත්තෙනුත් කැමැත්ත නිමිත්තෙනුත් වෙන් කරන්න බැරි විදිහට ඔබේ මනස තුල දරුවා කියන හැඟීම එන්නේ. රූපේ දකින්නකොට මේ හැඟීම තමයි මනසේ ඇති වුණා කියලා නොදන්නකොට ඔබ වටිනාකම ආරෝපණය වෙච්ච දරුවා කියන සංඥාවෙන් මේ රූපේ දිහා බලනකොට ඔබට දැන් මේ රූපේ වටි. දැන් ඔබට කෙසුත් දරුවාගේ ලොම් නිය දත් හම් මස් තෙම සොතු මල්ල පුත්‍ර ඔක්කොම දරුවා දුවන්නේ තියෙනවා. දැන් ඔබට ඒ රූපේ කැඩෙන විදිහ දවසට දුකේ. දුකට හේතුව ඒ රූපයේ දරුවේ කියලා වටිනාකම පෙන්නපු මනසේ gati tikai. දුකට හේතුව තණ්හාව. මේ තණ්හාව නැති වුණොත් මනසේ තියෙන මේ වටිනාකම රූපයේ වටිනා කියලා පෙන්නන gati tika නැති වෙච්ච දවසට ඔබට දරුවා මල දුකේ ඉන්නේ නැහැ. දුකේ නිරුද්ධ වෙනවා. එතකොට උත්තරය ඇවිල්ලා මොකද්ද? ඇහැ රූප නිසා ඇති වෙන වේදනා පත්‍ය තණ්හා කියනකොට වේදනාව කියනකොට ඇහැ රූප පැත්ත දකින්න. ඒ නිසා දරුවා කියලා වටිනාකම කවුරු නිමිත්ත දකින්න මනසේ තියෙන තණ්හාව හැටියට වේදනා පත්‍ය තණ්හා. වේදනා නිරෝධ තණ්හා නිරෝධ කියනකොට මේ නිමිත්තට ආපහු ඇහැ රූප දෙක ඇතුළු වෙන්න නොදුන්නොත් ජීන්නක දරකැල දෙක ඇතුළු වෙන්න නොදුන්නොත් ජීන්න පවතින්නේ ඇහැ රූප දෙක ඇතුළු වෙන්න නොදුන්නොත් දරුවා කියන මේ අදහස නැවත ඇහැ රූප දෙකට යන්න නොදුන්නු නොදුන්නු මේ දරුවින් නිවෙනවා, දුක නිවෙනවා. සම්මා දිට්ඨිය ඉපදිලා එතකොට ඔබ හැම වෙලාවෙම කායගත සතිය වඩනවා. මොකද මේ කායගත සතිය වඩන්නේ මේ රූපයේ දකිනකොට දරුවා කියන තණ්හාවෙන් යුක්ත නිමිත්ත නූපදින්නත් උපන්න නිමිත්ත ඒ රූපයට බැස නොගන්න. උපන්න නිමිත්ත පිරිහෙන්නත් නූපන්න නිමිත්ත නූපදින්නත් තමයි ඔබ කායගත සතුව වඩන්නේ. දරුවා ඉන්නවා කියනවත් දරුවා නැහැ කියනවත් නෙමෙයි. ඔබ කුණු පොකොටස් ටික දිහා බලාගෙන දරුවා ඉන්නවා කියෝ සාස්වත දෘෂ්ටිය කුණු පොකොටස් ටික කඩලා 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 දරුවා නැහැ කියෝ දෘෂ්ටිය ඔබ මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ. ඔබ මේ රූපයේ කුණු පොකොටස් වශයෙන් බලන්නේ දරුවා ඉන්නවා කියනවත් නැහැ කියනවත් නෙමෙයි දුකෙ මිදෙන්න. මොකද්ද කොහොමද දන්නේ මේ කුණු පොකොටස් ටික සිහිය නැති වුණොත් ඔය රූපය දකින්නකොටම දරුවා කියලා තණ්හාවෙන් යුක්ත නිමිත්ත මගේ මනසෙ උපදී. නිමිත්ත උපන්නු තියෙන දෝෂයේ උපන්න නිමිත්තම නිමිත්ත උපදින්න හේතුච රූපෙම බදාගෙන පවතිනවා. එතකොට මේ රූපේ දරුවා වගේ වටිනාකමින් දෙනවා මට. එදාට රූපේ කැඩෙන විදිහ දවසට මට දුක් නිමිත්ත වෙනවා. දුකට හේතුව මේ තණ්හාව, තණ්හාවට හේතුව මේ රූපේ ඇත්ත නොදන්නාකම නේද කියලා යා දන්නවා. මම මේ රූපය ඇත්ත දෙන්නෝ මේ රූපය අරන්දියා වටිනාකම යුක්ත දරුවා කියන නිමිත්ත උපදිනවා. උපන්න නිමිත්ත තියෙන ටික ටික ගෙවෙනවා. එතකොට මේ රූපේ වටිනාකම දෙන්නලා දුකේ නේක මාව විදිනවා කියලා දන්නවා. දන්න නිසා ඔබ නිතරම කායගත සතිය වඩනවා. ඔබ කායගත ඔබට ආශ්‍රයක් ලැබෙන්නේ කායගත සතිය වඩන එකට නෙවෙයි. කායගත සතිය වඩන්නේ ඇයි කියන අවබෝධයටයි. ඔබ මේ ටික කරන්නේ මෙන්න මේ දුක ඇති වෙන හා නැති වෙන හැටි දැකලා කරන කරන දේ ඔබට දුක නිරෝධී සාක්ෂාත් වෙනවා. එතකොට මෙන්න මේ කාරණාවයි මම මේ තණ්හා පරියාය මතක් කරන්න ඕනේ උනේ. තණ්හාච පජානාති කියනකොට එයා මනස තුල වටිනාක අර 5000 වගේ දරුවා වගේ අම්මා තාත්තා රන් රිදී තුන්තු මෙනෙක් කියන මේ වටිනාකම යුක්ත නිමිති ටික ඔක්කොම දකින්නේ මනසේ. එයා දන්නවා ඇහැ රූප දෙක නිසාම කන ශබ්ද දෙක නිසාම මේ වටිනා නිමිති තණ්හාවෙන් යුක්ත නිමිති මනසේ ඉපදිලා. අනේ ඇහැ රූප දෙක නිසා මනස තුල උපන්නා කියන හැඟීම අහල්ද නොලබුණු නිසා කියලා දෙන්න කෙනෙක් නැති නිසා මේ ඇත්ත ඇටි පෙන්නන්ද නොපෙන්නුව නිසා මනසේ තියෙන නිමිති සතර මහා ධාතුව මත පතිත වෙලා තමයි මේ ලෝකයක් හදලා වටිනාකම යුක්ත දේවල් සතර මහා ධාතුව තියෙනවා කියන මානසික මට්ටමක් හදලා තියෙන ලෝකයක් හදලා තියෙන්නේ කියන එක දන්නවා. ලෝක නිර්මාණය වෙලා තියෙන්නේ එහෙමයි කියන එක දන්නවා. එතකොට ලෝකය කියන්නේ දුක. ලෝක නිරෝධය තියා ගන්නවා. මේ ආයතන ටික නිසා වටිනාකමින් යුක්ත නිමිති මනසේ උපදීනම් ඒ නිමිති නැවත නිමිති හදන්න හේතුච්ච ආයතන පැත්තට නොතබුව මේ වටිනාකම ටිකෙන් ටික දියවෙලා යනවා. තව පැත්තකින් ගත්තොත් කණ්ණාඩියට කොටන කුරුල්ලෙක් දිහා බලන්න. කණ්ණාඩිය ඉස්සරහට කුරුල්ලෙක් ආවොත් අපි මේ කුරුල්ලගේ කණ්ණාඩිය පැත්තට වැටෙන කුරුල්ලට පෙනෙන්නේ ඉස්සරහා කණ්ණාඩිය පවිත වෙච්ච සත්ත්ව පුද්ගල නොවන ඡායාවක් විතරයි කුරුල්ලට පෙනෙන්නේ. කන්නාඩිය පැත්තේ තව ඡායාවක්. ඒ ඡායාව දකිනකොට තව සතෙක් ඉන්නවා කියන ආත්ම සංඥාව මේ කුරුල්ලගේ හිතේ යෙදෙනවා. තමන්ගේ හිතේ යෙදෙන ආත්ම සංඥාව නිසා මම ඉන්න කුරුල්ලට කොටන්න ඕනේ කියන අදහසින් තමයි හොටේ යන්නේ ඉදිරියට. එතකොට එයා ඉදිරියෙන් තියෙන නිකම්ම සත්පුද්ගල නොවන රූපය ඒ රූපයේ දකින්නකොට ඒ රූපය අරබයා එයාගේ හිතේ සත්පුද්ගල ආත්ම සංඥාව යෙදෙන්නේ. රූපයේ දකින්නකොට හිතේ ආත්ම සංඥාව යෙදෙන්නේ කියන එක නොදකින්නකොට එයාගේ හිතේ තියෙන ගති ටික දකින්නවා මොකද කන්නඩියට. මේ සත්‍ය මම තව සත්‍යක් ඉන්නවා කියන හැඟීම අයිති කෙරෙන දෙයයි කියලා හිතාගෙන කොටන්නේ පැත්තට. කන්නාඩියට කොටන කුරුල්ල දරුවට ආදරෙන් අතපත ගන්න අම්මත් අතර වෙනසක් නැත. ඇයි ඇති දෙවිදට කෙනෙන රූපේ එනකොටම මගේ දරුවා කියන හැඟීම යෙදෙනවා හිතේ. හිතේ යෙදුනා කියන එක දන්නේ නැතුව රූප වෙත නැඹුරු වෙලා අර කොණ්ණාඩියට කුරුල්ල කොටනවා වගේ දරුවගේ උරුවට ගන්න. ලෝකෙට මේක ඇත්ත ඇති නමුත් මම අද කතා කරන මේ දර්ශනේ ලෝකෝත්තර නම් කිය ලෝකෙට අයිති නැති සිද්ධිය. මේක තේරුම් ගන්න හැමදාම ලෝකී ලෝකී කියලා කෙලස් ටික අස්වස ගන්න හදන්න එපා. මේ භවයෙන් මෙතන ඉන්නේ යටි මේ භව නිරෝධයෙන් මම පෙන්නන මේ දර්ශනේ අපිට හුරු පුරුදු නැහැ. අපි මේ රූපම ඇසුරු කළ අම්මා තාත්තා දුව අයියා අක්කා කියලා සතර මහා ධාතු එක්කම ගැටිලා 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 අනන්ත සංසාරකේ ඉඳන් සතර මහා ධාතු කියන කාම ලෝකේ කාමය අත්හැරගන්න බැරුව අපි දඟලන්නේ මේ දර්ශනේ නැති නිසා. ඉතින් කණ්ණාඩියේ කොටන කුරුල්ලයි දරුවගේ උළුවත ගන්න අම්මයි සතරම් රිදී ටික පරිස්සම් කරන කෙනයි අතර වෙනසක් නැහැ. වෙලා තියෙන්නේ එකම දේ අවිද්‍යාව සමානයි හැමතැනම. තව පැත්තකින් මම කියන්නේ ඈත විලක කුඹුරක පඹේ කිනවා නම් පඹය බව නොදන්නාකම නිසා පඹය කියන තැන නිකම් හිතන්න වේදනාව පච්චය වේදනාව වගේ කියලා. පඹය බව නොදන්නාකම නිසා තණ්හාව යෙදෙන්න පුළුවන් නිමිත්තක් ඇති වෙනවා අපි ගාව මිනිස්සෙක් කියන අදහස. මිනිස්සයා කියන තණ්හාව යෙදෙන්න පුළුවන් තණ්හාව යෙදුණු මේ නිමිත්තටයි රූප තණ්හාව කියලා කියන්නේ. ඒ තණ්හාව රූපය ඇතිවෙන්න හේතු වෙච්ච පැත්තටම නැඹුරු වෙනකොට අපිට පෙනෙන්නේ ඈත මිනිස්සෙක් ඉන්නවා. අපි කැමති මිනිස්සයා බාහිරින් ඉන්නවා වගේ අපිට පෙනෙන්නේ. ගම් වතුරක් කැවිලා පඹය හිටපු තැන කුඩු කරගෙන යට කරගෙන යනවා. අපිට පඹය බව නොදන්නාකම නිසා මිනිස්සයා කියලා අදහස කරලා අදහසින් මේ දිහා බලාගෙන අපිට පෙනෙන්නේ මිනිස්සෙක් වගේ. මිනිස්සයා මරුණ මිනිස්සයා ගම් වතුරට ගහගෙන යනවා කියන තැනකින් තමයි අපි දුක් වෙන්නේ. ගම් වතුරට ගහගෙන යට කරගෙන කුඩු කරගෙන ගියේ මිනිස්සේ. ගම් වතුරට ගහගෙන යට කරගෙන කුඩු කරගෙන ගියේ විලේ හිටුලකින් පඹය. හැබැයි පඹය බව ඌතන පඹය බව නොදන්නා කමනිට ඇති කරගන්න මේ සංයෝජනය මේ තණ්හාව. තණ්හාව ඇති කරන්න හේතු වෙච්ච රූප වෙත්තකම නැඹුරු වුණාම මොකද වෙලා තියෙන්නේ? දුක නිර්මාණය වෙලා. මං කෙටියෙන් මේ සමස්තයක් වශයෙන් ගත්තාම කියන්න හදන එක දෙයක්. මේ ස්පර්ශ ආයතන හයිලීම ඇත්ත අනාත්මයි. සත්ව පුද්ගල ආත්ම වූ කිසිවක් නැහැ. ආයතන හය අරඹයම අපේ මනසට එකතු වෙන කුණු වල ස්වභාවයේ එක විදිය. එහෙන් රූප දකිනකොට කනෙන් ශබ්ද අහනකොට අපිට ඇති වෙන්නේ ආත්ම සංඥාව. ආපහු ආත්ම සංඥාවෙන් තමයි රූප පැත්තට අපි ගව තියෙන දෙයින් එපෑ අපි සංග්‍රහ කරන්නේ. බාහිර ඉඳලා අපේ පැත්තට යමක් දැනෙනකොට සිහි වෙන දැනගන්න මට්ටමට එන්න උදව් වෙච්ච ඇහැ රූප කන ශබ්ද අනාත්මයි. හැබැයි අපිට හම්බ වෙන ඇහැ රූප කන ශබ්ද හොඳට මතක තබා ගන්න මේදී මට උපමාවක් ගත්තොත් මට පෙනෙන බිත්තිය සුදු පාටයි. හැබැයි මම බලන බිත්තිය දිහා බලනකොට රතු පාටයි. මම කණ්ණාඩියකින් බලන්නේ. මම කණ්ණාඩි රතු පාට කණ්ණාඩිය පැනදගෙන ඉන්නේ මම. පැනදගෙන ඉන්න මට ඉදිරියෙන් මට පෙනෙන්නේ මගේ පැත්තට පෙනීම ගෙනෙන බිත්තිය සුදු පාටයි. ඒ බිත්තිය පෙනීම පෙනෙන මට බිත්තිය දිහා මම අපහු බලනකොට මට රතු පාටයි. තේරෙනවද මම කියන්නේ? මේක කන්නාඩියෙන්ම බලලා ජීවත් වෙන මට පේන්නේ හැත්තක ඉන්න ඕගොල්ලන්ට මන් දිහා බැලුවොත් දෙපැත්තක් පෙනේ වර්ණ දෙකක්. විත්තිය සුදු පාට විත්තිය පෙනෙනකොට හාමුදුරුවෝ ගාව තියෙන කන්නාඩියෙන් බලලා හාමුදුරුවෝ රතු පාට විත්තියක් විඳ විඳ ඉන්නවා නේද කියලා කෙනෙක්. ඒ වගේ ඇස් ඉදිරිපිටට ආපු රූපය අනාත්මයි. ඔබ බලන්නේ ආත්ම සංඥාවේ නිසා ඔබට ආත්මයි. කුණුපු කොටස් 32කින් හැදුණු සතර මහා ධාතු රූපේ, ඒ රූපේ දකින්නකොට ඔබට දරුවා කියන සංඥාවක් ආවහම ඔබ ඒ දරුවා කියන ආත්ම සංඥාවෙන් ආත්ම කන්නාඩියෙන් එදියා බලනකොට ඔබට ඒ රූපේ දරුවේ. පැත්තකින්නම් බලන කෙනාට දෙපැත්තක් වෙනවා. මොකද දෙපැත්ත අනාත්ම රූපය අරගෙන ආත්ම සංඥාවෙන් බලලා ආත්මීය යමක් විඳින ඉඳ කෙනෙක්. කෙනාටයි ලෝකෙ කියන්නේ රතු පාට කන්නාඩියෙන් බලලා රතු පාට බිත්තියක් ගැන සැප දුක් විඳින මගේ මානසික මට්ටමටයි ලෝකෙ කියලා කියන්නේ. ඒක මතයි ලෝකෙ. මේ බිත්තිය දිහාම නිල් පාට කන්නාඩියක් දාගෙන බලලා නිල් පාට විඳින්මින් ඉන්න පුළුවන් කෙනෙක්. අපි කියමු මේ රතු පාට විඳින්මින් ඉන්න මේ මගේ මට්ටමට කාම ලෝකෙ කියලා. අනිත් කෙනාට කියන රූප ලෝකෙ කියලා. හැබැයි දෙන්න ජීවිත සිදු පිටා රූප එක. කෙනා කෙනා දිපැත්තෙන් හැම වෙලාවෙම ලෝකෙ කියන්නේ. දකින්න එපා ලෝකය කියන එක අම්මා තාත්තා දුව පුතා ඌ ලෝකයක් බාහිරින් දකින්න එපා. මං කියන එක දකින්න. ඕගොල්ලන්ගේ පැත්තේ නේ ලෝකෙ. ඕගොල්ලන්ටයි වටි ඕගොල්ලන්ටයි අම්මා. මටේ අම්මා නෙමෙයි. වාටයි පුතා, වාටයි දුව, වාටයි කී වස්තුයි අයිති. මට නෙමෙයි අයිති, මගේ නෙමෙයි දුව, මගේ නෙමෙයි පුතා. මගේ අවිද්‍යාවේ හැටියට මට තව කෙනෙක්. හැබැයි යථාර්ථයේ දන්න මට එක සතර මහා ධාතු රූපයක්. සතර මහා ධාතු ඇතුළු කරගෙන තියෙන වර්ණ සතරක්. ඒ අරබය ආත්ම සංඥාවෙන් කාම සංඥාවෙන් ආත්ම සංඥාව කාම සංඥාව උපදවාගෙන ආත්ම සංඥාවෙන් කාම සංඥාවෙන් බලලා පුද්ගලයෙක්ක කාම බඩුවෙක ඔබ ජීවත් වේ. නමුත් බාහිර ලෝකයේ සංඥා මේ කෙටියෙන් කියන්නේ ඒ කාරණාව. ඔබ කිසි වෙලාවක මේ තියෙන දෙයින් මිදෙන්න හදන්න එපා. ඔබ අද මේ චතුරාර්ය සත්‍ය නොදන්නකොට කරන්නේ අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ ලෙඩ වෙච්ච මහවෙච්ච මැරිච්ච දුකෙන් මිදෙන්න හදනවා. ඒ දුකෙන් මිදෙන්නයි ඔබ භාවනා කරන්නේ. ලෝකෙට දුක ඇත්ත වෙලා අඬනවා විලාප දෙනවා. ඔබට දුක ඇත්ත වෙලා දුකෙන් මිදෙන්න විහෙදෙනවා. දුක කියන්නේ බොරුවක් කරගන්න, දුක අභෝෂ කරගන්න. දුක ඇත්ත කරගෙන දුකෙන් මිදෙන්න බැහැ. මං කියන එක තේරෙනවද දන්නේ? ඔබට දුක ඇත්ත උනේ මේ කෙලෙස්ය නිසා කියලා ඔබ හඳුනාගත්තොත් ඔබ දුක ඇතුලේ උට්ටු වෙන්නේ නැහැ. දුක නැතිකරන්න දුක අල්ලගෙන වෙහෙන්නේ නැහැ. දුක ඇතුලේ හේතුව හොයාගත්තාම හේතුව නැති කරගන්න ඔබ වෙහෙන්නේ නැහැ. ඔබ දුක නැතිකරන්න වෙහෙන්නේ නැහැ. ඒ කිව්වේ අර පන්දහය කුලේ කතාව වගේ. ඒකත් සරලයි නේද? කෙනෙක් පන්දහය කුලේ තණ්හාවෙන් තියාගෙන ඉන්නවා. කෙනෙක් පන්දහය කුලේ තණ්හාව නැති වෙන්න මේක කැරිලා යනවනේ, ඉරලා යනවනේ, දිරලා යනවනේ, කවුරුහරි ගන්න පුළුවන්නේ කියලා බලනවා. එහෙම බැලුවා කියලා බලන්න ඒකේ වටිනා, ඒ කඩදාසියේ වටිනාකම කරපු හේතුව ඔබට හෙළිෙයිද කියලා. ඒ කඩදාසිය ඒ මට්ටමට වටිනවා කියලා ඔබව බන්දල දුකේන මට්ටමට ගත්ත මනසේ වැරද්ද අසුවේද කියලා බලන්න ඔහු බැලුවා කියලා. නෑ. පංච උපාදානස්කන්ධයේ උදේවේ කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවද? පංච උපාදානස්කන්ධය කියන්නේ මේ කඩදාසිය උත්කල 5000 යි යුක්ත වටිනා කඩදාසිය. රුපියල් 5000 කොලේ තියෙන පංච උපාදානස්කන්ධය කියලා. ඔක හැදුනේ කොහොමද කියලා දන්නවද? ඡන්ද මොනික තණ්හාව.
මේ කඩදාසිය දකිනකොට රුපියල් 5000 කට වටිනාකම් යුක්ත නිමිත්ත වටිනාකම යුක්ත නිමිත්ත නිමිත්තේ යුක්ත වටිනාකම ඔබේ මනස තුල උපන්නාම ඔන්නෝයේ මනස තුල උපන්න වටිනාකම තමයි මේ පංච උපාදාන ස්කන්ධය හදන්නේ. ඒකේ වටිනාකම බලපු නිසායි මේ රූපය පංච උපාදාන ස්කන්ධය ඔබගේ මනසේ තියෙන 5000 කියලා වටිනවා කියන නිමිත්තයි උපාදානය කියලා කියන්නේ, කාම උපාදානය කියලා කියන්නේ. ඔබේ උපාදානය අර ස්කන්ධය මත බැහැල්වුවාම ඒකට ඔය උපාදානයට හිතයි නම් අර රූපේ. උපාදානයට හිත රූපෙට කියන උපාදාන ස්කන්ධය කියලා. ඔබේ ඔය වටිනාකම පවතින්ද උපදින්ද උපකාරයි ඒ කඩදාසිය. ඒ කඩදාසියට කිව්වා ස්කන්ධ කියලා. රුපියල් 5000ක් වටිනවා කියන ගතියට කිව්වා උපාදාන කියලා. උපාදාන විසින් ගත්තහම මේ රූපය. ඔබේ වටිනාකම මේ රූපෙට බැහැලුවහම පංච උපාදානස්කන්ධ. දැන් රූපේ පංච උපාදානස්කන්ධ. දැන් මේක දුක. ජාතික දුක්ඛ. ඒ ඉදීමම ඔබට දුක. මොකද්ද? ඒ කොළේ විදිවත් දුකයි ඔබට. කොළේ කැඩිලා විදිර පිටිලා දරුණත් විනාශ වුණත් දුකයි. ජාති ජරා දෙකම ඔබට දුක නැද්ද? ජරා මරණ දෙක දුක දුක නැද්ද? ඒ කඩදාසි කොළේ විදිවත් ඔබට දුක එනවද නැද්ද? දුක එනවා. ඒ ජරා ඔබට දුක වුණේ ඇයි? තණ්හාව නිසා. ඒ කොළේ මේකේ ඉරුණු පිටුණු නැති වුණු කෙනෙක් නැතුව වගේ ඒ තුබුදු දුකේ. දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණොත් මේ දුක නැති වෙනවා. ඒ කියන්නේ උපාදාන වශයෙන් නොගෙන කෙලෙසුන්ගේ මිදුණොත් කියලා තේන්නන්නේ. නැච්ච කිංචි ලෝකේ උපාදී ඔබ කිසිම රූපයක් උපාදාන වශයෙන් නොගත්තු මේ තණ්හාව අභව කිසිම රූපයකට සද්දයකට බැස නොගත්තු ඔබ කෙලෙස් තිරණෙවීමෙන් තිරණේ ගියා කියලා. එහෙම උපාදාන වශයෙන් නොගන්ඩ නම් පංච උපාදානස්කන්ධ දුකෙන් ඔබ මිදෙන්න නම් මේ තණ්හාව නැති කළ යුතුයි. තණ්හාව නැති කරන්න නම් මොකද වෙන්න ඕනේ? මේ තණ්හාව ඒ ස්කන්ධ ටික ඇසුරු නොකරන්න ඕනේ. තණ්හාව ස්කන්ධ ටික ඇසුරු කරන තාක් තණ්හාව පවතී. 5000 කියා රූපෙ දිහා බලන බලන ගානේ හිතේ 5000 කියන ගතිය වර්ධනය වෙන නිසා ගෙවෙනවද? ගෙවෙන්නේ නැහැ. ඔබ අන්තිමට 5000ක් නෙමෙයි පරිහරණය කළ තියෙන උපාදානයක් පරිහරණය කළ තියෙන. ඔබ තණ්හාව පරිහරණය කළ තියෙන. ඔබ ආශ්‍රයයක් පරිහරණය කළ තියෙන. ඔබ මේ ජීවිතයේ සල්ලි නෙමෙයි හම්බ ගන්න සසර භවයට පැවැත්මට අවශ්‍ය කාර්යය ඉටු කරලා තියෙන. තණ්හාව උපාදාන කියන්නේ සංසාර ගමනට අවශ්‍ය කාර්යය ඉටු කරලා තියෙන. එතකොට උපාදාන නිරෝධු භව නිරෝධා කියලා කියන්නේ ඔබට මේ තණ්හාව නැතුව බාහිර සල්ලි දෙන්නම කමක් හම්බ වෙන්නේ නැති. ඒ නිසා මෙන්න මේ කෙටියෙන් ගත්තාම ඔන්නෝ දර්ශනය මත ඕගොල්ලන්ට පෙන්නන්න ඕනේ කම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ නොවුනහම සද්ධර්මය නැති කාලේ බෞද්ධ නොවන ලෝකෙ ස්පර්ශ ආයතන හය ඇත්තේම ලෝකයක් දකිනේ ලෝකෙ ජීවත් වෙනවා. මේකටයි ලෝකෙ කිව්වේ. හැබැයි බෞද්ධ කෙනා ගොඩාක් වෙනස්. එයා ලෝකේ හැටි කොහොමද කියලා දන්නව ලෝකේ ලෝකයක් දන්නව ලෝකේ හැදුන හැටි දන්නව ලෝක නිරෝධ කරන්නත් දන්නවා. එයා දන්නවා මේ ලෝකයට අම්මා තාත්තා දුව පුතා දේවල් දොරල් යාන වාහන ඉඩකඩ මිල මුදල් මේ හම්බ වෙන මට්ටම රුපියල් 5000 කොලයක් හම්බ වෙන මට්ටම තමයි ලෝකේ කියලා දන්නවා.
එයා ඒක තමයි ලෝකේ. ලෝකේ හැදුන හැටි දන්නවා. ඇස් ඉදිරි පිට රූපයක් එනකොට රූපය ඇත්ත නොදන්නාකම නිසා වටිනාකමින් යුක්ත 5000ක නිමිත්තක් සිටී ඇති වුණාම ඇති වෙච්ච නිමිත්ත මේ රූපෙට නැඹුරු කළ එකයි ලෝකේ ඇති වෙන්න හේතුව. මේ තණ්හාවයි ලෝකේ ඇති වෙන්න හේතුව කියලා දන්නවා. රූපය ඇත්ත දැක්කොත් වටිනාකමින් යුක්ත නිමිති මනසේ උපදින්නේ නැහැ. 5000ක් කියන මේ නිමිත්ත මනසේ උපදින මේ රූපෙට බැහැල්ලේ නැත්තම් මේ 5000ක් මුතියල් 5000ක් වටිනා පොලේ කියන මේ ප්‍රත්‍යක්ෂය පවතින්නේ නැහැ. ඒකෙ මිදෙනවා. එයාට ඒ වටිනාකම දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ රූපය ඇත්ත දෙන්නේ යුතුයි කියලා එයා ලෝක නිරුද්ධානයේ ප්‍රතිපදාවක් දන්නවා. ඒ 5000 වගේම ඔබට දරුවා අම්මා තාත්තා කෙටියෙන් ගත්තාම මේ ශරීරය ඔබව අර 5000 කුලේ වගේ තමයි මේ ඔබව දකින එක. ඇස්ති දෙවිදෙට එන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කුණක කොටස් ටිකේ යුක්ත රූපය. ඒ රූපය දකින හැක ඔබට තියෙන. මේ ඇහැ රූපය දෙක නිසා තණ්හාව කවපු මම කියන හැඟීම මම කියන නිමිත්ත හිතේ උපදිනවා. ඒ මම කියන හැඟීම මම කියන නිමිත්ත උපදවන්න හේතුයික ඇහැ රූප දෙකටම ආපහු බැඳහම ඔබට දැන් මේ ශරීරේ මම වගේ දෙන්නේ. අර 5000ට විච්ච දේම තමයි වෙලා තියෙන්නේ. දැන් ඔබට මේ ශරීරේ මම වගේ වෙලා තියෙන්නේ. දැන් මේ ශරීරේ කැඩුනත් බිඳුනත් ලෙඩුනත් ඔබට මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා, මම මැරෙනවා, මගේ ඇස් පේන්නේ නැහැ, මගේ අතපය වළංගු නැහැ, මගේ ඔළුව කෙස්මෝ යන්නේ, මම දැන් මේ වගේ කිට්ටු කෙනෙක්, මම කළු කෙනෙක්, මගේ මූණ මෙහෙම වෙච්ච කෙනෙක්, දැන් ඉතින් දුක් වෙන්නේ නැහැ. ඔය නිර්මාණයේ දුක. දුකට හේතුව මොකක්ද? නන්දිරාගේ මේ මම කියලා තණ්හාව කවපු නිමිත්ත. ඒ නිමිත්ත ඇති උනේ ඇසිදිරි විතරපු ඇහැ රූප දෙකේ ඇත්ත නොදන්නා තම නිසා. මේ නිමිත්ත ඇති වෙලා ඒ නිමිත්ත මේ රූපෙට බැහැලු නිසා. තණ්හාව කපෝපු මම කියන නිමිත්ත මේ රූපෙට බැස නොගත්තොත් ඔබට මේ රූපේ මම කියලා තේරෙන්නේ නැහැ. මම කියන දර්ශනය මිදෙනවා. එදාට දුකෙන් මිදෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නේතම්ම නේසෝ හමස්මි නේසෝ අත්තාති ඒව මෙතන යතහ භූතං සම්පන්නය දත්තා. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා හැම රූපයක් වේදනා සංඥා සංකාරයක් මෙතේ ඇත්ත ඇති දකින්න කියලා. ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධයන්ගේ වෙනසක් තියෙනවා. මොකද ඔබට ඔබ යමක් දිහා බලනකොට ඔබට යමක් පෙනෙනකොට පංච උපාදානස්කන්ධයකු ඔබ බලنده කලින් ඔබේ නොදැනුවත්කම මත වැහිලා පෙනෙන ඇයෙන හැම දෙයකම යථාර්ථ ස්කන්ධයයි. තේරුම් ගිහින් රතු පාට කණ්ණාඩියක් මගේ ඇස් ඉදිරි පිටේ පැමිණි දික්තිය සුදු පාටයි හරියට ස්කන්ධ වගේ. එහෙම පෙනෙන රූපය දිහා රූපයක් පෙනෙනකොට රතු පාට කණ්ණාඩියකින් අරගෙන රතු පාට කණ්ණාඩියකින් බලනකොට මම දික්තියේ ගැන ගන්නේ ආපෝ විත්තේකට නැඹුරු වෙන බම් මගේ මඟව තියෙන කණ්ණාඩිය ආවා. එතකොට මම රතු පාට පිටියකින් කෙරෙන ගන්න දෙනවා. ඒක හරියට පංච උපාදාන ස්කන්ධය වගේ. දෙකක් ඔබේ ඇස් ඉදිරි පිටේ සැබවින් මාන කන බුන ආහාර නැදුණු කුණු කොටස් ටිකක් වූ ස්කන්ධ මාත්‍රය සත්ත්ව පුද්ගලෝ ස්කන්ධ රූප ස්කන්ධය. ඒ රූපේ එනකොටම ඔබ සිහි කරගන්නේ දරුවා කියන අදහස. ඔබ අභෝගී දිහා බලන්නේ දරුවෝ කියන අදහසින්. දැන් ඔබට එක දරුවෙක් ඔබ පංච උපාදානස්කන්ධය. ඔබ පැත්තෙන් තමයි පංච උපාදානස්කන්ධය කියන එක තියෙන්නේ. ඔබට හමු නොවු නමුත් හැමදාම ඔබ දැක්ක දුක ලෝකී භවතින සැබෑම ඇත්තම ස්කන්ධය. රහතන් වහන්සේ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තැනින් නිදිලා ස්කන්ධ පරිහරණයක් කරනවා. ඔතෙන්ට කියන ක්ලේශ පරිනිර්වාණය කියලා. අම්මා තාත්තා දුව පුතා රාජ්‍යදී මුසුමැණි කියන දැක්මෙන් ගෙන්ව ස්කන්ධයන්ට ස්කන්ධයන ප්‍රඥප්තිය තියාගෙන ස්කන්ධයන්ගේ හට ගැනීම දන්නා නුවණින් ජීවත් වෙනවා. තණ්හා වේදන කාරණා කිරුණම් පාන දවසේදී ඒ ස්කන්ධ ටික අත්හැරෙනවා. එදා ලකින අනුපද චේත පරිණතවා සෝපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ ස්කන්ධ ටික විතරක් පරිහරණය කරන කෙලෙස් නිදන මානසික මට්ටම් අතහැරලා. දරුවා දුව පුතා කියලා කෙලෙස් නිදන නිමි නැතුව ස්කන්ධ ටික ගැන මූල තියාගෙන ජීවත් වෙනවා රහතන් වහන්සේ. ස්කන්ධ ටික අතහැරෙන මොහොතට කියනවා අනුපදිශේෂ පරිණතවා කියලා. නිවන කොටස් දෙකකින් පෙන්නන්නේ සතර මහා ධාතු රූපේති අවබෝධිත හිත තබලා දරුවේ පිළිඳවිලා මහල් වෙලා බැරිලා එන දුක් ටිකෙන් ඉස්සෙල්ලාම මිදෙන ඒ දුක් ටික නිවා ගන්නවා ස්කන්ධ ටික පරිහරණය කරද්දීම. සත්ව පුද්ගල භාවයේ මිදෙන දුක් ටික නිවා ගන්නවා පංච උපාදාන කන්ද දුක්ඛ සෝපදිශේෂ නිපාන. නමුත් එහෙම වුණත් හයි පැවැත්මම දුක බඩේ ගැක්මක් ඇතිවෙන දුක දැනෙනවා. කෙලෙස් ටික නිසා නෙමෙයි මේ කයි ස්කන්ධයේ පැවැත්ම දුක. කුලියේ ගැක්මක් කන් කැක්කමක් ඇතිවෙන දුක දැනෙන හැබැයි අපිට වගේ ඔළුව කන් කැක්කම් කියලා නිමිත්තකට වේදනාව තියෙනවා. ඒ දුක් වූ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙන දවසට කියනවා රහතන් වහන්සේ පිරුණම් පැවවා කියලා. අපි කෙනෙක් පිරුණම් පැවවා කියන්නේ දුක් වූ ස්කන්ධයක නිවීමක්. ඉතින් යථාර්ථය මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන්නේ. අනන්ත සංසාරේ අපි හිතුවේ ඇත්තටම සත්‍ය පුද්ගලයෝ මිනිස්සුයෝ ඉන්න ලෝකයක් නැද්දී අපි ඉපදිලා ඒ ලෝකෙක ජීවත් වෙලා ඒ ලෝකෙන් අපි මැරිලා යනවා කියන අදහසක් තමයි අපිට තිබුණේ මේ ලෝකෙ කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි උපදින්න කලින් ලෝකෙ කියන එකක් තිබුණේ නැහැ. ආයතන ටික උපන්න දවසේ ලෝකෙ උපන්නේ. ආයතන ටිකේ පැවැත්මට මේ ලෝකෙ පවතිනවා කියලා කියන්නේ. ආයතන ටික නිරුද්ධ වෙනවා ලෝකෙ නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් කතා කරලොත් ඔබ පැත්තෙන් හැම වෙලාවෙම ලෝකයේ දකින්ද ඔබට හම්බ වෙන ලෝකය ඔබ පැත්තෙන් දකින්ද ඔබටයි රත්තරන් වෙනෙන්නේ රිදී වෙනෙන්නේ අම්මා තාත්තා වෙනෙන්නේ වස්තුව වෙනෙන්නේ ඒ විදිහටම කෙනා කෙනාගේ පැත්තෙන් කෙනා කෙනාට වෙනිනවා මේ එකම පෙනෙනදී අරබයා මට රතු පාටද සුදු පාටද මට පෙනෙනවා ඔබටත් පෙනෙනවා මේක කෙනා කෙනාගේ පෙනෙන පැත්තෙන් හැබැයි තියෙන දේ පෙනෙනවා නෙමෙයි අපි බලන ආකාරයට පෙනෙන්නේ අර විත්ති ඔහොම තියෙද්දි අපි කණ්ණාඩි රතු පාට කණ්ණාඩි කීයක් විතර ගෙනල්ලා අපි ඔක්කොමල බැලුවෝ ඕක දියා ඔක්කොටම පෙනෙන්නේ මොකද්ද? විත්තිය රතු පාටට. රතු පාටට පෙනෙන හින්දා අපි අතර කලකෝලහලයක් නැහැ කවුරුත් එකමයි. හැබැයි එක්කෙනෙක්වත් ඒ විදිහේ යථාර්ථයෙන් දකින්නේ. ඒ හින්දා අවිද්‍යාවේ ඇහෙන් කාම මට්ටමට අපි ඔක්කොම එකමයි. නමුත් මේ එක්කෙනෙක්වත් යථාර්ථයෙන් දකින්නේ යථාර්ථයට සාපේක්ෂවයි බලන දෙයදී කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ දර්ශනයක් කියනවා තේරුම් කරගන්න මට තේරෙන විදිහට මම මේ එක පැතික දෙකින් ටිකක් කිව්වට මේක විහිල් කළා සරල කළා පැහැදිලි කළා ඔබලට තේරුම් ගන්න තමයි අපි දර්ශනය කියන්නේ. හැබැයි වර්තමානයේ බුදු කරන ක්‍රමය දැනන්නේ චිත්ත වීති ගණගත්තා කියලා
එහෙම නැතිනම් මේ චිත්ත කාණ්ඩ ඉගෙන ගත්තා කියලා ඕගොල්ලන්ට කියෙස් කියෙන්නේ නැහැ. ඕගොල්ලන්ට මොකද වෙන්නේ? තව දැනුමක් එකතු වෙයි ඉගෙන ගත්ත පුද්ගලෙක් වෙන්නේ ඉතරයි. නමුත් ධම්ම සංග්‍රහය ඉගෙන ගන්න කියලා මම මතක් කරන කොහොමද? ඇහැ කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? කන කියන්නේ මොකද්ද? ශබ්දය කියන්නේ බුදුරජාණන් වහන්සේ දෙන්නවති ධම්ම සංග්‍රහය ඉගෙන ගත්ත කොමනකි චුල්ලසෝතපන්නයි කියලා කියනවා. මෙන්න මේ ටික ඉගෙන ගත්තොත් මේ ලෝකීය අනාත්ම ස්වභාවය හොඳට විවර කරලා දෙනවා. හොඳට විවර කරලා දෙනවා. ඔබට ඇසිඩ් රිපීටර්ට ඔබ දැක්කත් නොදැක්කත් ඇසිඩ් රිපීටර්ට එන රූපී සැබෑම ඇත්ත මොකද්ද කියන එක පෙන්වන්නේ අභිධර්මය. ඔබට පෙනෙන ඇහැ ඇහි ඇත්ත සැබෑම ඇත්ත මොකද්ද කියන එක පෙන්වන්නේ අභිධර්මය. ඒ ටික තේරුම් ගත්ත නිසා තමයි මටත් තේරුනේ ඇත්තටම ටීවී එකේ පෙනෙන රූපෝගේ රූප නේද එහෙනම් මේ පෙන්වන්නේ. මේ ඔක්කොම අභිධර්මයට හිත දරුවාම තමයි පෙන්වන්නේ ටීවී එකේ පෙනෙන රූප කෙනෙක් නෙමෙයි කියලා අපිටවත් හිතුන්නේ නැහැ නේද ඔච්චරව බලන. එතකොට මේ සැබෑවටම පෙනෙන එක කොහෙද පෙනෙන්නේ? සැබෑවයි කියලා අච්චර පෙනෙන එකෙත් පෙනෙන්නේ නැති. ඒ ධම්ම සංගමය කරනකොට තමයි තේරුනේ ජීවිතයේ තියෙන රූප මට්ටම නේද රූපෝල ඇත්ත කියලා පෙන්නන්නේ. අනාත්මය කියලා පෙන්නන්නේ මේ හැම රූපයක්ම එහෙනම් ඒ මට්ටම නේද කියලා පන්න. ඒ ටික රූපේ අනාත්මයි කියලා දකිනකොට තමයි ශක්තියක් ධෛර්යයක් එයාට එන්නේ. එහෙනම් ආත්ම සංඥාව මනස පිළිබඳ ඌවක්මයි කියන එකට ලොකු හයියක් එන්නේ. ඒ තා අපිට තේරෙන්නේ මෙහි ආත්මයි වගේම බාහිර රූපේ ආත්මය වගේමයි. රූපය අනාත්මයි කියන එක හොඳට පැහැදිලි වුණාම තේරෙනවා ආත්ම සංඥාව මනස පිළිබඳ වුණා. එහෙනම් මනස පිළිබඳ ඌවක් ඌ කෙලෙසේ රූපය මත පදිත වෙලා මේ දුක නිර්මාණය කරලා තියෙන එකේ උත්තර තියෙනවා. ඒ නිසා මේ මම කතා කරන දේශනාවේ සම්පූර්ණ හරය අන්තර්ගත අභිධර්ම. ඕගොල්ලෝ අහලා ඇති බුදුහාමුදුරේ කාලේ ධර්මීය කියලා දෙකක් විතරයි තිබුණේ. අභිධර්මය කියලා එකක් ඕනේ තිබුණෙත් නැහැ ඕනෙත් නැහැ කිව්වා. අද කවුරුත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ගොඩක් දෙනෙක් අභිධර්ම පිළිගන්නේ එදා අභිධර්ම තිබුණ නැහැ කියලා. ඇත්ත. ධර්මය අවබෝධ වෙන වෙච්ච කෙනෙකුගේ මනසට පෙනෙන මට්ටමටයි අභිධර්ම කියන්නේ. එහෙම අවබෝධ වෙච්ච මනසකින් කතා කරන කෙනා දේශනා කරන දේශනාවල් තුළ අන්තර්ගත අභිධර්ම. මගේ බණ අහන අය ඕගොල්ලෝ දන්නේ නැතුව ඉති ඕගොල්ලෝ මේ ඉගෙන ගන්න ධර්ම සංගමයේ කියලා. ඕගොල්ලෝ අභිධර්ම ඉගෙන ගන්න කියලා. බණ අහන ඕගොල්ලන්ට අම්බින ධර්ම කින්නේ විතරයි. නමුත් ඕගොල්ලන්ව සාමාන්‍ය ලෝක ජීවත් වෙන මට්ටම ඔබට ගන්න මට තියෙන එකම අහි අභිධර්ම. මේ විදිහ දන්නේ නැති කෙනෙක් තමයි අභිධර්ම නිවන් දැකලා ඕනේ නැහැ කියන්නේ. අපි කන්න දේශනාවකට අභිධර්මයේ තෙන්නන අර්ථයේ ගාඨිත කරලා පෙන්වන්න නොදන්න තාක් එයාට ඕගොල්ලන්ගේ මනස වෙනසක් කරන්න බෑ. ඕගොල්ලෝ මේ ලෝකෙ ඉදිරියට ගන්න එයා සමත් වෙන්නේ නෑ. යම් කිසි කෙනෙක් යම් දේශනාවක් කරනකොට ඒ දේශනාවට අභිධර්මයේ කියන සැබෑම අර්ථ ටික එකතු කළොත් විතරයි ඕගොල්ලන් අවිද්‍යාවෙන් ටිකක්වත් ඒ අවිද්‍යාව එතුම එළියට ගන්න පාර දෙන්නත් පුළුවන්. මම මේ ටික මතක් කළේ ගොඩක් දෙනෙක් කියන අභිධර්මය කියන්නේ බුද්ධ භාෂිතයක් නෙමෙයි අභිධර්මය වුන්නේ කියලා. අභිධර්මය වුන්නේ කියන්නේ නිවන් දකින්න ඕනේ කියන වගේ. අභිධර්මය කියන්නේ මාර්ගඵල ලාභ සාසෙන්න. හැබැයි අද මේ කරන ගුරුවරයා නෙමෙයි. අද මේ කරන ක්‍රමයට ඔය විදිහට අභිධර්මය ඉගෙනගෙන කවදාවත් ආශ්‍රයත් වෙන අසු වැඩි වෙයි. ඕගොල්ලන්ම බලන්න මොනවද ඕගොල්ලන්ට ඔය කරන ක්‍රම වලින් ලැබෙන්නේ කියලා. එක දෙයක් මතක් කරනවා. අභිධර්මයේ ඉගෙන ගන්න අභිධර්මයේ තියෙන විදිහ බය නැතුව ධර්ම සංග්‍රහය ඉගෙන ගන්න. එක් දින රූප කාණ්ඩ ඉගෙන ගන්න. විභංග ප්‍රකරණ ඉගෙන ගන්න. ඒක තියෙන නාම ධර්ම ටික වේදනා සංඥා සංකාර විඥාන කියන ටික ඉගෙන ගන්න. ගුරු ධර්මයේ පංච උපාදාන ස්කන්ධයේ පිළිපදව මෙන්නගේ ඉගෙන ගන්න තියෙන එකම ක්‍රමය අභිධර්මය. සූත්‍ර ක්‍රමයට මම මාතෘකා කළොත් සංකිටින පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියලා. පංච උපාදාන ස්කන්ධය දුකයි.
මොකද්ද පංච උපාදාන ස්කන්ධය කියන්නේ? රූප උපාදාන ස්කන්ධය, වේදනා සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධය කියලා මාතෘකා කළොත් ඔබට දුක වෙන රූප උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා මම පැහැදිලි කරන්නේ කොහොමද? මට පෙන්වන්න අභිධර්ම අයින් කළොත් රූප උපාදාන ස්කන්ධය කියන්නේ ඇහැ රූප කන ශබ්ද නාස ගන්ධය දිව රස කය පොට්ටම්බ කියලා ඒවැ ප්‍රභේද සහගත ඔබට උගන්වන්න තියෙන එකම පදයයි මම අභිධර්ම. මේ ධර්මයෙන් කළ මාතෘකාව විශේෂයෙන් විස්තර විසින් කියන්නේ හැකි දෙයටයි අභිධර්මය කියලා කියන්නේ. ඒ නිසා අභිධර්මය කියලා කියන්නේ නිවන් දකින්න කෙනා අවශ්‍යම දතිය යුතු ඉගෙන ගතිය යුතු දේ කියන එක මතක් කරන හැබැයි අභිධර්මයේ ඉගෙනගත් තැනකින් දැන් වලින් බණ අහන්න කෙනා අභිධර්මය ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ ධර්මයේ විතරයි තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ මේ ඇහුනේ මේ කියලා දුන්නේ අභිධර්මයේ කරුණ. ඒක ඕගොල්ලෝ තේරෙන්නේ නැත්තේ. ඇහි අනාත්ම ස්වභාවය, රූපී අනාත්ම ස්වභාවය කියලා දෙන්නේ අභිධර්මය. ඇහ අනාත්ම, රූපී අනාත්මයි කියලා ඔප්පු කරගන්න තියෙන සාක්ෂිය අභිධර්මය. අභිධර්මයේ කියන ධර්මයේ විශේෂණය. ඒක මම මතක් කළේ අභිධර්මයේ අවබෝධ වෙච්ච මනසකින් කියන මනසකින් දේශනා කරනකොට අභිධර්මය කියලා කිව්වෙ ගන්න ඕනේ ධර්මයේ තමයි. හැබැයි ඒ ධර්ම විනය තුලින් වෙන අර්ථය අතහැරිලා යම් කාලෙක ආපහු ප්‍රතිපත්ති උපදව ගන්න තියෙන ක්‍රමය ආයත අභිධර්මය. මේ ටිකක් මතක තබාගෙන මේ දෙන්නපු කියපු දේ නොතේරුණා මේ හාමුදුරු මහ මොකද්ද කිව්වා කියන එකවත් සිතිවිලිකට තියාගෙන මේක ගවේෂණය කරන්නේ චිත්ති කරන කැටි කරන ගත්තෝ. අද අපිට ලෝකයේ හම්බ වෙන්නේ රූප ශබ්ද බාහිර පැත්තෙන්. මම කියන්නේ ඒක කියන්නේ එහෙම තියෙන ලෝකයක්. නමුත් මම ඒක මතක් කරන්නේ ඔබට අද ඔහොම ලෝකයේ හම්බ වෙන බව ඇත්තයි. ඒ උඹේ මනසේ තිහිට පිළිතරමක් වරගෙන මේක තියෙන දෙයක් නෙවෙයි. බාහිර ඔබට මෙහෙම ලෝක හම්බ වෙන තැන තමයි ලෝකේ නාට්‍යක පිළිගන්නවා. හැබැයි ඒ ලෝකයේ නිර්මාණය කළේ ඔබට ඔබ විසින්මයි. කෙනා කෙනා තුළ පංච උපාදානස්කන්ධ ලෝකයක් තියෙනවා. ඔබේ මනසේ මේ එකක් එකක් බාහිර තියෙනවා කියලා වටිනාකම් විස්තර දෙනවා ඔබට ලෝකයේ අදලා තියෙනවා. ඔබටයි ලෝකේ තියෙන්නේ කියන එක මතක් කරනවා. එක බාහිරින් ඔබට තනි ලෝකයක් නෙමෙයි ඔබ විසින් නිර්මාණය කරගත් ලෝකයක්. ඒ ලෝකය අවලං කරගත හැකි ඔබට, නිරුද්ධ කරගත හැකි ඔබට. ඒකට ක්‍රමය තමයි ඔබ විසින් නිර්මාණය කරගත් ලෝකය පවතින තැනක තියෙන සැබෑම ස්වභාවයට තබන්න ඔබට හම් වෙන ස්වභාවයට නැතුව. ඔබට හම්බ වෙන්නේ ආත්මව නම් ඒ ආත්මව හම්බ වෙන තැනක තියෙන අනාත්ම ස්වභාවය නිතරම මෙනෙහි කරා. ඒක මේ ආත්ම සංඥාව දෙයි. හොඳයි, එහෙනම් කවුරු සාදු රාජ්‍යයක් නැත්තම් කල්පනා කරගත්ත මේ සියලු මේ විදිහට මම ඇහිති ලේඛන කාරණා පැහැදිලි කරලා දෙන්න එක එක ක්‍රම උපායන් ගැන සාවත් වුණා. ගැඹුරු ස්වභාවයේ ස්වභාවයෙන්ම යුක්තයි මේ ධර්මය. ඉතින් ඒක නිසා එකපාර්ත තේරෙනවා අඩුයි. නමුත් මේ ධර්මය ටිකක් හොයන්න ගවේෂණය කරන්න ඕන කියන අදහසක් හැමදේම අති කරගන්න. එහෙම වුණොත් මේ මම කොනක් වරක් කරන්නද දුක්සහගත සංසාර ගමන නතර කළා. ඔබේ නිවීම, ඔබේ නිවීම මේ ජීවිතේම හදාගන්න ඔබට ශක්තිය දැරිය නොදොවම මේ ජීවිතේම ලැබෙයි ඒ සදා. මේ දේශනාව හේතුපනස්සයෙන් වේවා. ඒ වගේම කල්පනා කරගන්න හොඳයි දවල් දවල් මේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුන්වන් තිරේ පැහැදීමේ මේ ස්ථානට වල සද්ධර්ම ශ්‍රවණය කළා. මේ ධර්මයෙන් විදක් ශ්‍රවණය කළා, බොහෝ කුසල් සිද්ධ කරගත්තා.
කල්පනා කරගන්න මේ සියලු කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනය මේ පින්වත් උපත්මේ විහාරස්ථානට අදිටු ශාසන නම් පිෂ්ඨ කර සියලු දියු මේ පින් අනුමෝදන් උත්තර කෙනා දවතුන් අපිට පින් අනුමෝදන් කරමු.
ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං මොහිපා
එවගේ මේ සියලු කුසල ධර්මයන් මේ තුමුතුන්ට කරගන්න හම්බ වෙන්නේ අපිට සිද්ධ කරගන්න පුළුවන්කම හම්බ වෙන්නේ ගෞරවනීය මහා සංඝ රත්නය නිසායි. ඒ නිසා ඔබ අප සියලු දෙනාම සිද්ධ කළා මේ සියලු කුසල ධර්මයන් අවසරයි අපේ අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝ රත්නයට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා සිංහත් ස්වාමීන් වහන්සේගේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ තුක්කා තව තවත් කරන සාසන මාමුරු කටයුතු දියුණු කිරීම කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. සිංහත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා මෙතනින් සම්පූර්ණ පුරසාර. ඒ වගේම සිංහත් ඔබට මේ සද්ධර්මයෙන් විදක්ෂවණය කළ ප්‍රඥා ලෝකය පහළ කරගෙන මේ සංසාර දුකෙන් එතර වෙන උපාය සකස් කරගන්නට මොහොතකට හෝ මේ අවස්ථාව ලැබුණා නම් මේ සදා සත්භාවයෙන් මුල් වෙලා කැපකළ පින්වතුන් ඉන්නවා. ඒ අතර මුල් වෙලා මතක් කරන්නට ඕනේ ප්‍රීති ජයවර්ධන මැතිතුමා, නීලමණි ජයවර්ධන මැතිණිය, ඒ තුමියලා තමයි මට මතක් කළේ. මේ විහාරස්ථානයේ මේ දේශනාව සිද්ධ කරන්න අපේ ස්වාමීන් වහන්සේට කතා කරගෙන ඉතින් මේ පින්වතුන්ගේ ඇස් දෙක පෑදීම සඳහා සද්භාවයෙන් කටයුතු කළ ඒ පින්වත් දෙකලටත් ඒ දුවා දරුවන්ටත් මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ඒ අය පාත්මී බෝධි සමිතින් සැලසෙත්වා කරන කියන රැටලක් සාදීම තියුණු වේවා සාදු කරස. ඒ වගේම මේ පින්වත් සීලුවට දෙනාගේ නමින් ඇති කළුගිය කලා මේ ජීවිත සංසර්ගව සංසාරික බ්‍රහ්මයා ධර්ම රත්න පරලෝක විලක්නම් ඒ සියලු ඥාතුන් මේ පින් අනුමෝදන් සුඛී සුවපත් වන සනසෙත්වා කළ සාධනා දෙන්න. මේ පින්වත් සීලු දෙනාට මේ සඳහා මේ පින්වත් එන්න දිග අවස්ථාව තවසලෙන් ලැබෙන දියම් දුක් සද්වන්තරවල සිටින මේ සීලු දෙනාට දැකලා බලලා අතහිත දීලා උදව් උපකාර කළා වූ සියලු දෙනාට පින් අනුමෝදන් දෙවියන් දේව ආශිර්වාදයෙන් තුරුවේ සුතනත් ගුණ බලෙන් මේ පුණ්‍ය ශක්තියෙන් බලෙන් මේ සෑම දෙනාගේම මෙලෙස ජීවිතවලට තුන්න ලඩු දුක් කරදර බාධ කපල කරදර දුර වේවා. කරණ කෙනි යහපත් අධර්ෂයද සමුද්‍ර වේවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසෙන සිතන්න වැඩවදාලා උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්ම උත්තරම පිණිස ආරණිතාවක් වේවා. සෝපත්තවා පිවාතන සීලස්ස නිච්ඡං වද්දා අපචාරිනෝ චත්තරු ධම්මා වර්ධන් කීයාය වර්ණෝ සුකම් බලං ආයුර ලෝක සම්පත්ති සර්ග සම්පත්ති නියෝ ජාතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිච්ඡතු.